අද දවසේ හිපින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ වතේෂා ලක්මානි ගුරුතුමිය විසින්.
හොඳයි සාදු. 2023 වසරේ 3 මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වත්නි,
අපි සියලු දෙනාම තථාගත ධර්මයෙන් උත්සාහ කරන්නේ හිත හදාගන්න. අපි හිතක් තියෙනවා කියලා දන්නවා, ඒ හිත හදන්න ඕන කියලා දන්නවා, ඒ හිත හදන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියලා දන්නවා. ඒවා අදාළ වෙන්නේ සම්මාදිට්ඨික ගුණයන්ට. සමහරව දුවේ හිතක් තියෙනවා කියලා දන්නේ නැහැ, ඒ හිත හදන්න පුළුවන් කියලා දන්නේ නැහැ, ඒ හිත හදන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියලා දන්නේ නැති අය ඉන්නවා. නමුත් අපි දන්නවා මේ හිත හදන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. දැන් කොච්චර දුරට හිත හදාගෙනද ඉන්නේ? සෑහෙන දුරට. තවත් දුරක් අපිට යන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරලා බලනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඉතින් මේ ආත්ම භාවයේ යන්න පුළුවන් දුර ගිහිල්ලා තිබුණොත් ඊළඟ ආත්ම භාවයේදී ඒක උපනිශ්‍රේ උපකාරක වෙනවා. ධර්මය අහලා භාවනා කරලා ගුණධර්ම වඩලා සිටින කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මුණ ගැහුණු ශනේන්ම ඒහි වික්ෂුභාවයෙන් පැවිද්ද කියනාගේ ෂණිකවම ඒ උත්තරීතර මගඵල නිවන් සාක්ෂාත් කරනවා. ඒ නිසා අද පුරුදු වෙන දේ අපත යන්නේ නැහැ. සමහර පින්නතුන් හිතනවා අද අපි පුරුදු වෙන දේ ආයි ලබනාත්මෙ මුල ඉඳලා ආයි ඉගෙන ගන්න වෙයි, ආයි අධ්‍යයනය කරන්න වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. අපිට පුළුවන්කම තියෙනවා මුල ඉඳලම අපිට ඒවා පුරුදු පුහුණු කරන්න ඕනේ. අර සසර ගති පුරුදු කියන එක එකතු වෙලා ෂණිකවම සත්‍ය අවබෝධයට ඒක උපකාරක උපනිශ්‍රය වෙනවා. හිත හදන්න ඕන කියලා අපි බණ අහන්නෙත් හිතෙන්මයි. හිත හදන්න උත්සාහ කරන්නෙත් හිතෙන්මයි. ධර්මය අහන්නෙත් හිතෙන්මයි. ප්‍රශ්න තියෙන්නෙත් හිතේමයි. ඒක ඇත්තද නැත්තද? ප්‍රශ්නේ තියෙන්නේ හිතේ, ධර්මය අහන්නේ හිතෙන්. මේක හරියට පෙන්නතුනේ අපි ගම් වහරේ තියෙනවා හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා කතාව. ඒ වගේ සම්බන්ධ කරන්න පුළුවන් මේ අපේ හිතේ කතාවට. මේක හොරාගේ අම්මගෙන් පේන අහනව නෙමෙයි, මේක හොරාගෙන්ම පේන අහනවා වගේ හැඩ. තේරුණානේ? ප්‍රශ්නේ තියෙන්නේ හිතේ, ධර්මය අහන්නේ හිතෙන්මයි. ඉවත් කරන්න ඕනත් දුරු කරන්න ඕනත් හිතමයි, දහස් කරන්න ඕනත් හිතමයි. අන්නේ ඒ බැවින් පින්නතුනේ මේක පින්නතුනේ තමන්ගේ ඇස් දෙක තමන්ගේ ඇස් දෙකෙන් දකිනවා වගේ වැඩක්. දැන් තේරෙනවනේ. දැන් මේ මොහොතේ ඔබේ ඇස් දෙකෙන් ඔබේ ඇස් දෙක දකින්න නිකන් උත්සාහ කරලා බලන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ, උත්සාහ කරලා බලන්න අමතයන්නේ නැහැ. ඒක අත්දැකීමක් බවට පත් වෙනවා. තමන්ගේ ඇස් දෙකෙන් තමන්ගේ ඇස් දෙක දිහා බලන්න උත්සාහ කරන්න.
වරුවක් හරි උත්සාහ කරොත් ඔබට ලොකු ඒ සම්බන්ධයෙන් ලොකු ධර්මකාරණා ගොඩක් වැටහෙන්න පුළුවන්. ඔබේ ඇස් දෙකෙන් ඔබේ ඇස් දෙක ඔබට පේනවද? පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැති හේතුව? තමම හිතන්න. පේන්නේ නැති හේතුව මොකද්ද? ඒක තමයි ලෝකේ ස්වභාවය. පහනක් දැල්ලුවත් පින්නතුනේ පහනයට අඳුරුයි. දැන් මේ මොහොතේ අපේ ඇස් දෙක ළඟ අපිට මොකක්ද වෙලා තියෙන්නේ? අඳුරුයි. අපේ ඇස් ළඟම අඳුරුයි. අඳුම තරමේ ඇසේ සුදු කොටසවත් නැහැ. කොහොමද මේ ඇස් දෙක අපි දැක ගන්න ඕන? මේන්න මේ වගේ දෙයක් වෙන තුනේ මමත්වයේ දැකීම. මේ උදාහරණي අමතක කරන්න එපා. ඔබට ධර්මය මුළු ත්‍රිපිටකයේම එකට කැටි කරලා ලබා දෙන ධර්ම කරුණක් වගේ දෙයක් වෙන තුනේ. මේක මගේ දෙයක් නෙමේ, ධර්මයේ දෙයක් නේ. හොඳට තේරුම් කරගන්න. පුදුම ගැඹුරක් තියෙන්නේ ටිකේ ඒ කොටසේ. හරිම මිහිරි, හරිම රසවත් මේක දැනගන්න දැනගන්න. දැන් ඇහි තියෙන සුදු කොටස දකින්න බෑ. තරමක් දුඹුරු හෝ කොටස දකින්නත් බෑ. ඊට පස්සේ අපේ තියෙන කළු ඉංගිනියාව කියලා කොටසක්. ඒ කොටස ඉතින් කිසිසේත් පේන්නේ නෑ. දැකීම කියන එක කොහෙද තියෙන්නේ? දිට්ටි, දිට්ටිගත භාවය කියලා එකක් තියෙනවා නේ. දිට්ටිගත භාවය සම්මා වුණත්, මිත්‍යා වුණත්, පරම මිත්‍යා වුණත්, ඒ හැම දෙයක් එක්කම එකට බැඳිච්ච වචනයක් කියවෙන කියවෙන වචනයක් තියෙනවා. මොකක්ද ඒ? දිට්ටි කියන වචනය. දිට්ටිගත භාවය කියන එක. ඒක දිට්ටි. කුමන හෝ දැක්මක් කියන එක නේද? දැක්මක්, දිට්ටි කියන එකද දැක්ම. දැක්ම කොහෙද තියෙන්නේ? ඔබම තේරුම් ගන්න බලන්න. රස විඳින්න ධර්මයේ හොයාගෙන රස විඳින්න. තමන් හොයාගත්තොත් අහලා විඳින ධර්මයට වඩා තමන් සොයාගත්තොත් ධර්ම කරුණු රසේ වැඩි වෙනතනේ. අර කඩෙන් ගෙනල්ලා කන එළවලු වලට වඩා වගා කරගත්තේ එළවලු රසයි වගේ තමයි. තමන් හොයාගන්න ධර්මයේ රස වැඩි. පැහැදිලි නේද? දිට්ඨිගත භාවයේ තියෙනවා. දිට්ඨිගත. දැන් බලන්න ඔබ දිට්ඨිගත කෙනෙක්ද? ඔව්, මේ ඔළුවේ මොනවා හරි හදාගත්ත දෙයක් තමයි මේ පේන්නේ. මෙතන තමයි කුඩා ළමයේගේ දැක්මයි අපේ දැක්මයි වෙනස් වෙන තැන. බලන්න කුඩා ළමයේ, පුංචිම ළමයේ කියන්නේ අපි හිතමුකෝ ඉපදිලා දවසයි දෙකයි කියලා. ඒ ළමයා බය වෙලා වගේ මෙහෙම මෙහෙම බලාගෙන ඉන්නවා කියලා ඔබ දැකලා තියෙනවද? නිකන් බය වෙලා වගේ බලන්නේ හැම දෙයක් දිහාම. නිකන් තාත්ත දිහා බැලුවා, තම්ම දිහා බැලුවා, ඥාතියෙක් දිහා බැලුවා, නිකන් යකෙක් භූතයෙක් දිහා බලනවා වගේ තමයි බලන්නේ. ඇයි ඒ? තාම යා ඔළුවේ දේවල් හදාගෙන නැහැ බලන්න. තාම දෙයක් හදාගෙන නැහැ. ඔක්කොම අලුත්. ඔක්කොම අලුත්. දැන් අපිට අලුත්ද? නෑනේ. අපි හදාගෙන තියෙන්නේ. අපි හදාගෙන තියෙන්නේ. එක එක විදියට අනුරූපිය බලන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේ අනුරූපීව තමන්ට අනුකූලව තමයි අනික් කෙනා දිහා බලන්නේ. බොහෝ වෙලාවට දිට්ඨිගත භාවයක් තිබෙනවා. සත්වයාගේ දිට්ඨිගත භාවයක් තියෙනවා. ඒවයි මෘදු දැඩි භාවය. ඉතින් තම තමන්ට ගෝචර වෙන දෙයක්. අපි බණපදයෙන් ඉගෙන ගත්ත දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගැනීමේ සීලය. බලන්න සිල්වත් වෙන්න තියෙන ලස්සනම ලෙහිසිම ක්‍රමය. සිල්පදයකින් එක එක හොය හොයා සමාදන් වෙන එක නෙමෙයි. ඈ වැඩිම සීලයක් සමාදන් වෙන්න ඕන නම් රාත්‍රියේ නිින්ද යන නිදා ගන්න ලෑස්ති වෙලා ඔක්කොම සීල් ටික සමාදන් වෙනවා නිදා ගන්න. නිදාගෙන උදේට පවාරණය කරනවා. වැඩි ඉවරයි නේද? මේක එහෙම නෙමෙයි. මේක දිට්ඨිංච අනුපග්‍රහම සීලවා. දැන් ඔබ සිල්වන්ද දෘෂ්ටි නොගැනීමේ සීලය ඔබ සතුද? ඇයි මේ දෘෂ්ටි නොගැනීම සීලයක් කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ ඇත්තේ? එහෙම දෙයක් තියෙනවනේ බණ පොතේ නේ. ඔව්. ආනන්ද හාමුදුරුවෝ හදලා කියන දෙයක් නෙමෙයිනේ. තියෙනවනේ. ඇයි මේක දෘෂ්ටි නොගන්න කියලා අපිට කියන්නේ? ඇයි බුදුහාමුදුරුවෝ නිකන් ආයි දෘෂ්ටි ගත්තහම මොකද වෙන්නේ? ඈ දෘෂ්ටි ගත්තහම තමයි මිනිස්සෙගේ මේ දරදඬු භාවය, සැර බව, පාදානේ ඝනත්වය වැඩි වෙන්නේ. එතනින් තමයි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලි ගැනීම හැමදේම දැඩි වෙනවනේ. මිනිස්සෙගේ එක දෙයක් දැඩි වෙනකොට හැමදේම දැඩි. ලේසි නෑ. එක දෙයක් දැඩි වෙනකොට ඒ දැඩි බව හැම දෙයකටම දැඩි වෙනතුනේ. තේරුණා නේද? ප්‍රේමයේ දැඩි වෙන තරමට වෛරය දැඩි. වෛරයේ දැඩි වෙන තරමට ඊර්ෂ්‍යාව දැඩි. ඊර්ෂ්‍යාව දැඩි වෙන තරමට පලිගැනීම දැඩි. ක්‍රෝධය දැඩි. උපාදානය දැඩි. හැම දෙයක්ම දැඩි. එක දෙයක් දැඩි බවක් තිබුණොත් එයාට හැම දෙයක්ම දැඩි වෙන්නතුනේ. ඒ නිසා දිට්ඨිගත භාවය කියලා කියන්නේ සසර පහළට ඇද දමන බලයක් වන නිසා, ශක්තියක් වන නිසා බුදුහාමුදුරු කියන දෘෂ්ටි අල්ලා ගැනීම දුරු කරන්න. දිට්ඨිගත භාවය දුරු කරන්න, අඩු කරන්න. මේක ඔබට මට සියලු දෙනාගේම යහපත පිණිස පවතින දහමක් වෙන්න තුනේ. පැහැදිලිනේ? මේ ආනන්ද හාමුදුරුවන්ගේ දහම නෙමෙයි, ඔබට මට සාධාරණ සීල දෙනාටම යහපත සලසන දහමක් තමයි මේ ධර්මය. මම මේ ධර්මයේ අයිතිකාරය නෙමෙයි වෙනතර ආනන්ද හාමුදුරුවන්ගේ බණ කියලා හිතලා කට්ටිය අහන්න නැතුව ඉන්න. ආනන්ද හාමුදුරුවන්ගේ බණ කියලා අහන්න කියන්න ඕනත් නැහැ, අහන්න නැතුව ඉන්න ඕන කියන්නෙත් නැහැ. මේක පින්නතුනි දහමක්. මේක මම අයිතිකාරය නෙමෙයි. මන් නිකම්ම නිකම් බපල් එකක්, ප්‍රකාශකයෙක් විතරයි. අර ප්‍රවෘත්ති විකාශකයා වගේ මම විකාශකයා පමණයි. මේක අවබෝධ කරගැනීමේ වගකීම මගේ ළඟත් තියෙනවා, ඔබේ ළඟත් තියෙනවා. අවබෝධ වුණා නම් ඒක අනිත් අයට කීමේ වගකීමක් ඔබටත් තියෙනවා, මටත් තියෙනවා. බුදුහාමුදුරන්ගේ ඉල්ලීමක් නේක. දැන් ඉන්නේ ඔබ දිට්ඨිගත භාවයකද? පරීක්ෂා කරලා කියන්න බලන්න. හිතලා කියන්න එපා, පරීක්ෂා කරලා බලලා කියන්න. දැන් ගෙදර බෝතලේ සීනි තියෙනවද කියලා අහුවාම පරීක්ෂා කරලා බලලා කියන්නත් පුළුවන්. නිකන් හිතලා කියන්නත් පුළුවන්. ඒක දෙකක්නේ. කම්මැලි නම් ගෙට ගිහිල්ලා බලන්න. නෑ නෑ සීනි නෑ සීනි 500 කුත් තරම් එයි. ඒ සීනි තියෙනවද බලන්න. කම්මැලි ගියා පරීක්ෂා කරලා බලන්න බෑ කිව්වා අරන් එන්න කියලා. නැතන් තියෙනවා තියෙනවා කිව්වා. බස්ස බලනකොට නෑ. හිතලා කිව්වොත් ඕකයි වෙන්නේ. දැන් පරීක්ෂා කරලා බලන්න මොකද්ද? මාත් පරීක්ෂා කරලා බලන්නකො දිට්ටිගත භාවයකින් යුක්තද? ඒ දිට්ටිගත භාවයේ හැටේ ස්වરૂපය කුමක්ද? මොකද පින්නතුන දැනෙන්නේ? හා ඔක්කොම ගැන ඔක්කොම ගැන දැන් බලන්න ওই දිට්ටිගත භාවය පිළිබඳව බොහෝම ලස්සනට දේශනා කරපු දෙයක් නේ අර ධාරු චීවර හාමුදුරුවන්ට නේ. දිත්තේ දිට්ට මත්තම් භවිස්සතේ. මේ වචනේ පුදුම ස්වභාවික තත්වේන ස්වභාවික දැක්ම උතුම් බුද්ධ ආදී උත්තමයන් වහන්සේ නමක්ගේ උතුම් මහරහතන් වහන්සේ නමක්ගේ දැක්මේ ස්වභාවය එක වචනයකින් මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති. ඒ කියන්නේ දිට්ටි ගත වුණේ නැහැ. මහණෙනි දිට්ටි ගත වෙන්න එපා. ශ්‍රාවකේනි දිට්ටි ගත වෙන්න එපා. පින්වත්නි දිට්ටි ගත වෙන්න එපා. දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති. දුටුදී දුටුවා පමණයි මේක වචනයෙන් තේරුම් ගන්න බෑ. අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේක ගැන ගොඩාක් මේ මත තියෙනවා අපේ පින්නතුන්ට. මං අහලා බලලා තියෙනවා හරි වැරදි. දැකලා ගන්න ඕනේ නැහැ කියනවා. දිගින් දිගට ගෙනියන්න ඕනේ නැහැ කියනවා. මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ කියනවා. එක්කෝ එක ප්‍රතික්ෂේප කරන්න ඕන කියලා කියනවා. මේ ඔක්කොම වැරදි. මට ඊට වඩා තත්වයක් තමයි තේරෙන්නේ. දිත්තේ දිට්ඨමස්සං භවිස්සති. දුටුවා දුටුව පමණයි. දිට්ටි ගත උනේ නෑ. දිට්ටි භාවයක් හටගත්තේ නෑ. නෑ 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 මෑනියෝ. ඊටත් වඩා ගැඹුරු අර්ථයක් එහි අන්තර්ගතයි. ඊටත් වඩා ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ අපි අරගෙන ආයි සෝදලා පෙරලා හදලා ආයි එළියට දානවනේ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම නෝ දිට්ඨිය දිට්ඨ මත්තම් භවිස්සති නෙමෙයිනේ. එහෙනම් කියන්න තිබ්බ බුදුහාමුදුරන්ට දැකලා අරගෙන සෝදලා හපලා බුලත් ඉඳ වගේ ලිට් විසි කරන්න. එහෙම දෙයක් කරන්නේ නැහැ. දුටුවා දුටුව පමණයි. දැක්ක විතරයි. සමහර ඔය අහසේ එළිය එහෙමත් අපි කියන්නේ විදුලි එළිය වගේ. ඒක දකින්න තව කෙනෙකුට පෙන්වන්න වෙලාවක් නැහැ. නෑ 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 නෑ. අන්න හරි ඒ වගේ. ඔව්. 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 පේන්නේ වගේ. ඔව්. ඉගෙන ගන්න දිට්ඨිගත භාවයේ භාවයෙන් තොරව දේවල් බලන්න ඉගෙන ගන්න. ඒක තමයි අපි මේ කරන්න උත්සාහ කරන්නේ. දිට්ඨිගත භාවයකින් තොරව ජීවත් වෙන්න, දිට්ඨිගත භාවයකින් තොරව දකින්න, දිට්ඨිගත භාවයකින් තොරව අසන්න, දිට්ඨිගත භාවයකින් තොරව කටයුතු කරන්න ඉගෙන ගත්තොත් අන්න ඒකට කියනවා ආර්ය මාර්ගය පුරුදු කරනවා, නොඇලෙන මාර්ගය පුරුදු කරනවා, නිරෝධ මාර්ගය පුරුදු කරනවා කියලා. දැන් මේ හිත හිත පිළිබඳවත් අපිට තියෙන මොකක්ද පිනතුනේ? දිට්ඨිගත භාවය. ඊළඟට මේ ශරීරය පිළිබඳවත් අපිට තියෙන කුමක්ද? දිට්ඨිගත භාවය. දැන් පිරිමේ අයට මම පිරිමේක් කියලා දිට්ඨිගත භාවයක් තියෙනවා. කාන්තාවද වියට අපි කාන්තාව කියලා තියෙනවා. ඕන කාන්තාවන්ට හරි කාට හරි මම ඕන බැනගෙන බැනගෙන ගියොත් එහෙම එහෙම කියන්න එපා. කාන්තාව ශ්‍රේෂ්ඨ જાතියක් එහෙම කියලා කියන්නේ නැද්ද? ඒ ගල්ලන්ට ඒ තියෙන ඒ දිට්ඨිගත භාවය. ඊළඟට පිරිමින්ද බැනගෙන බැනගෙන ගියොත් එහෙම ඈ පිරිමි තමයි විශාල කාර්යයක් කරන්න කියලා ඒගොල්ලෝ පිරිමි හැටියට නැගී හිටිනවා. හෙද හාමුදුරුවන්ට දිගට දිගට බැනගෙන ගියොත් එහෙම මමත් නැගී හිටිනවා. මං හාමුදුරුවරු කියන දිට්ඨිගත භාවයේ ඉන්නකොට ඔන්න නැගී හිටිනවා. ඊට පස්සේ අපිට තියෙනවා තව මොනවද? ආගම පිළිබඳව දිට්ඨියක් තියෙනවා. ජාති පිළිබඳව දිට්ඨියක් තියෙනවා හැමෝටම. ඒක දිට්ඨිගත භාවයකින් තොරයි කියන එක පින්නතුනි මතවාදී වශයෙන් ඇති කරගන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක ලෝකේ පැවැත්මේ සම්මුතිය නැති කරන්න කියන කතාවක් නෙමෙයි මේක. බාහිරෙන් පිරිමියෙකුත් නොවලා ගැහණියෙකුත් නොවන විදිහට ජීවත් වෙන්න කියන කතාවකුත් නෙමෙයි මේක. ගැඹුරු විද්‍යාවක්. මේක මනස තුල තේරුම් ගන්න ඕන දර්ශනයක් කියලා වටහා ගන්න නැත්තම් මේක හරිය අවුලක් වෙනා නේ. ඈ හදිසියෙන් ඊට පහුවෙන්දා මේ ඇඳුම වෙනස් කරගෙන එහෙම ආවොත් එහෙම නේද? මහත්තයෙක් මං හාමුදුරනේ පිරිමි කියලා හිතන එක නතර කරලා දැම්මා. දැන් මං ඇඳුම් වර්ග දෙකම අඳිනවා කියලා එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. එහෙම කරගන්න එපා. ඔන්න ඕකයි මේ පරමාර්ථ ධර්මයේ කියන්න අමාරු මේ වර්ධවා වටහා ගැනීම කියන එක මේ සිද්ධ වෙනවා බොහෝමයක් බොහෝම වෙලාවට සිද්ධ වෙනවා. ඒක කරන්න එපා. මේක ඥාන දර්ශනයක්. ඥානය සුවපත් කරගන්න තියෙන වැඩපිළිවෙලක් මිස ජීවිතය මේ වෙනස් කරගන්න තියෙන එකක් නෙමෙයි. ජීවිත අවබෝධය ඇති කරගන්න තියෙන ධර්මයක්. දෘෂ්ටිගත නොවූකල්හි දෘෂ්ටිගත නොවූකල්හි අපිට ඇති වෙනවා ආර්ය සීලය. වෘත සීල නෙමේ ආර්ය සීලය. ආර්ය සීලය තමයි පින්නතුනේ මේ කැඩෙන්නේ නැති සීලය. බිඳෙන්නේ නැති සීලය, අපිරිසුදු වෙන්නේ නැති සීලයක් හඳුන්වලා දෙනවා ආර්ය සීලය. දැන් අපි සමාදන් වුණොත් සීලයක් ඒක කැඩෙනවා, බිඳෙනවා, අපිරිසිදු වෙනවා. ඒකත් හොඳයි, ඒක නරකයි කියන එක නෙමෙයි. මේ බුදුහාමුදුරු මෙතෙන්දී හඳුල්ලා දෙනවා ආර්ය සීලය කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ. මොකද දිට්ඨිගත භාවය දුරු වීම. තමන්ගේ දිට්ඨියක තියෙන සැර බව අඩු නම් එයාට අපායට අදින ගතිය අඩුයි. සැර බව වැඩි නම් අපායට අදින ගතිය වැඩි. ඔකට කියන්නේ කාන්දං ශක්තිය. තේරුණානේ? කාන්දං ශක්තිය. දැඩි බව කියන්නේ කාන්දං ශක්තියට කියන වචනයක්. ඉතින් පින්නතුනි මට ඒ කාලේ නිරන්තරයෙන්ම ඇහුණු වචනයක් තමයි ධර්මය අහන සමයේදී මේ ධර්මය අවබෝධ කර නොගත් සියලු දෙනාම කාන්තාවෝ කියලා. කාන්තාව කියන එක එතෙන්ද නිර්වචනය කරේ කාන්දං කියන එකට. පැහැදිලි නේද? සත්‍ය අවබෝධන කර සියලු දෙනා කාන්තාවෝ කියලා කියනවා. දැන් එතකොට මම පිරිමි ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මට මේක සෑහෙන්න රිදෙනවා. සාමාන්‍ය පිරිමික් තරුණයෙකුටත් වඩා අපි ටිකක් පොඩි උද්දච්චකමක් හදාගන්න කට්ටියක්නේ. නේද? චූටි උද්දච්චකමක් වැඩියෙන් හදාගන්නවා. ඒ කියන්නේ ගිහි සමාජයටත් වඩා මම එයටත් වඩා මම ජේෂ්ඨයි උසස් කියලා හදාගන්න ඕනේ. ඉහළ තනතුරක්. ඒක හදාගන්න ඕන කෙනෙක්. පොලිස් නිලධාරියත් එහෙමයි. එයා ඇඳුම ඇඳගත්තට පස්සේ එයා හිතනවා මම අනිත් අයට වඩා එහෙම ලෙවල් එකක මම ඉන්නේ, මේගොල්ලන් පාලනය කරන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. ඒක හැටි තමයි. දැන් ජනාධිපතිකම ගන්න කලින් ඉන්න කෙනා නෙමෙයි ජනාධිපති වුණාට පස්සේ එයාගේ කතාව වෙනස්, ගමන බිමන වෙනස්, ඔක්කොම වෙනස්. ඒ එහෙම ඇති කරගන්න අය. ඉතින් ඒ වගේ තමයි මේ ඇති කරගෙන ඉන්නවා. මම හාමුදුරු කෙනෙක් කියලා මෙහෙම හැඟීමක්. දැන් ඊළඟට මේක කාන්තාවක් කියලා කිව්වම මේක හරියට රිදෙනවා මට. හැබැයි එහෙම රිදුණයි කියලා ඒ රිදුමට ප්‍රතිචාර දක්වන්න අපි ගියේ නෑ. ඒ රිදුමට හේතු බැලුවා. ඒ රිදුමට හේතු බැලුවා. මේක මම කියන්නේ නෑ. මේක කිව්වහම මේක මහත්යෙක් දෙන්නේ කෙන එකත් අතර වෙනවා. මොකද හේතුව ඒක මහත්යෙක් එහෙම ආවෙ නෑ. ඒ හාමුදුරු මන් දිහා බලාගෙනමයි කිව්වේ ධර්මය අවබෝධ කර නොගත් සියලු දෙනාම කාන්තාව කියලා මගේ දිහා බලාගෙනමයි කිව්වේ. ඕක මටමයි කිව්වේ හාමුදුරු කියලා ආවෙ නෑ. පව්. ඉතින් මං එදා ඉඳලා හිතුවා ඒක කියනකොට වෙන කාන්තාවක් දිහා බලාගෙන කියනෝ පිරිමින් නම් දිහා බලාගෙන කියන්නේ නැහැ කියලා. ඉතින් මම මේ විග්‍රහයක් කරලා දෙන්නේ ඒකෙන් රිදුම් ගන්න එපා. අපි ළඟ තියෙනෝ කාන්දම් ශක්තියක් තියෙනවා. ඒ ශක්තියත් එක්ක ජීවත් වෙන්න. ඉතින් මගේ ළඟත් යම් මට්ටමකට ඇති, යම් මට්ටමකට ෂය වෙලා ඇති. පින්නතුන්ගේ ළඟත් යම් මට්ටමකට ඇති, යම් මට්ටමකට ෂය වෙලා ඇති. බලන්න පින්නතුනේ මේ ඔක්කොම ශක්තිය හදාගන්නේ මේ අවුරුදු 60-70ක් ජීවත් වෙන මේ පුංචි මතුරුවෙක් වගේ මේ සත්වයානේ. දවස් 7ක් ජීවත් වෙන මදුරුවාටත් ලොකු හැඟීමක් ඇති යාගෙන. දැන් මේ සත්ත්ව ලෝකයේ එක එක සත්තුන්ට එක එක ආයුනේ. මොනවද මේ ඔක්කොම හදාගත්ත හීන කතා කරන්න දෙයක්වත් නැහැ මේකේ. ඔය ඉතින් කතා කරන්න ඕන නිසා කතා කරනවා. ඒ ධර්මදේශනාවක් වෙන්න ඕනනේ. නැත්තම් කතා කරන්න දෙයක්වත් නැහැ. ඒකවම හිස් ගොඩක් නෙමෙයි. හිස් ස්වභාවයක් තියෙන්නේ විශ්වයේ ධර්මයේ. නිහඬ බව ගැන කියා දෙන්න, හිස් බව ගැන කියා දෙන්න. මේකේ තියෙන වැඩක් නැති බව අවිද්‍යාව කියා දෙන්න. කියවනවා 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 ඉවරයක් නැහැ. උත්තරේ සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ කියන එක හොඳට තේරුම් කරගන්න. සබ්බ කියන්නේ සියල්ල. සංඛාරා කියන්නේ ඇතුළ පිට පෙනෙන නොපෙනෙන හැම දෙයක්ම. අන්තවාදිට්ටි අනන්තවාදිට්ටි හැමදේම. සම්මාදිට්ටිත් අනිත්‍යයි මිත්‍යා දෘෂ්ටිත් අනිත්‍යයි. සම්මාදිට්ටි නිට්ටයයිද? සම්මාදිට්ටිත් අනිත්‍යයි. ඕ දැන් මේ ධර්මය හදාගෙන පවත්ව ගන්න ඕන දෙයක් නෙමෙයි පිළිතුරේ, අතිශයින්ම ස්වභාවික දෙයක්. මං හිතන්නේ බුදුහාමුදුරු සොයාගත්තේ අතිශයින්ම කියන වචනය පාවිච්චි කරන්න ඕනත් නෑ, ස්වභාවික දෙය. ස්වභාවිකයි. ඉතින් අපිට කරන්න තියෙන ස්වභාවිකත්වය හොයන්න නෙමෙයි, ස්වභාවික වෙන්න. ඒක තේරෙනවද? අපි ස්වභාවිකත්වය හොයාගෙන යනවා ස්වභාවික වෙන්නේ නැතුව. ස්වභාවික වෙන්න. මේ මොහොතේ මේ මොහොතේම දිට්ඨිගත බවල් සියල්ලක්ම දුරු කරන්න, දිය කර හරින්න, සැහැල්ලු කරන්න, නිදහස් කරන්න. නිදහසේ ඉන්න. දිට්ඨිගත භාවයන් සමග නිදහසේ ඉන්න නෙමේ, දිට්ඨිගත භාවයන් නිදහස් කරන්න. ඔන්න ඕව තමයි වරදවා ගන්න තැන. කොහොමද දිට්ඨිගත භාවයන් තුලින් නිදහස් වෙලා ඉන්න පටන් ගත්තොත්? අපි නිදහසේ ඉන්නේ, අපි ඕව ගණන් ගන්නෑ කියලා අර පාරයිනි පාලමකුඩ ගංජ සුරුට්ටුවක් ගන්න මිනිහෙක් නිර්මාණය වෙයි. අපි ෆ්‍රීඩම් එකේ ඉන්නේ කියලා. ඒක තමයි පිනතුනි ධර්මය වරදවා ගත්තොත් සම්පූර්ණයෙන් ඉවරයි. දිට්ඨිගත භාවයන් නිදහස් කරන්න, දිට්ඨිගත භාවයන් නිදහස් කරන්න. කොහොමද දිට්ඨිගත භාවයන් නිදහස් කරන්නේ? තමන්ගේ දැඩි බවක් තියෙනකොට ඒ දැඩි භවයේ තියෙන නිස්සාර භාවයේ තේරුම් අරගෙන ඒක නිදහස් කරලා දාන්න. ඒක සිතේ දරා ගැනීමේ වැඩක් නැති භාවයේ තේරුම් අරගෙන ඒක නිදහස් කරලා දාන්න. දැන් මේ පංචස්කන්ධය මුල් කරගෙන පින්නතුනි මං කොච්චර දැඩි වෙලා හිටියත් වැඩක් තියෙනවද? මම හවල් කෙනා, හාමු මහත්තයා කියලා දැඩි වෙලා ඉඳලා වැඩක් තියෙනවද? පුජ්‍යල මාන්නයෙන් දැඩි වෙලා ඉඳලා වැඩක් තියෙනවද? පුජ්‍යල මාන්නයෙන් ඉන්න කට්ටිය වෙන තුන් දැකලා තියෙනවනේ. ඒ පුජ්‍යල මාන්නය තුළ ඔහු ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්න පටන් ගන්නවා. සර් කියලා කතා කරයි, මැඩම් කියලා කතා කරයි නේද? කවුරු දීලා කතා කරයි, නිග්‍රහ කරලා කතා කරනවට කවුරුත් කැමති නෑ. ඒක හරි. දැන් අපිට නම් පින්නතුනේ මං හිතන්නේ මා තුල නම් මම හිතන්නේ විශේෂ ගෞරව දීලා කතා කරන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ගෞරව දීලා කතා කළාට කමන්නේ නෑ, ලැබෙන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ඉතින් නිගරු කරලා කතා කරන්න ඕන කියලාත් හිතන්නෙත් නෑ. ගෞරව දීලා කතා කරන්න ඕන කියලා හිතන්නේත් නැහැ. ඒ දෙකම ප්‍රතික්ෂේපිතයි. ධර්මයෙන් බැලුවාම මේ හැම වචනයකම තියෙන පින්තුනේ මනස නිදහස් කරගන්න. මනසේ තියෙන ඝනත්වය, දැඩි බව, රළු බව, වෛරී සහගත බව, ක්‍රෝධය, ඉරිසියාව මේව නැති කරලා දාන්න. බලන්න ඔබ කොච්චර මෘදුද කියලා. පුළුන් රොදක් වගේ මෘදු බවක් තියෙනවද ඔබ ළඟ? දරාගෙන ඉන්න දේවල් හරියට අර නෙළුම් පතක් උඩ තැවරුණු දිය බිඳු වගේ උරා ගැනීමකින් තොරව තිබිලා නැවතත් ඒවා ස්වභාවයටම මුදා හරිනවද ඔබේ හිත? රාතුන්ගේ හිත උපමා කළේ ඒ නෙළුම් මතට නේද? නෙළුම් පතර දිය ටිකක් දාලා අත්දැකීමක් ලබන්න එහෙම කියලා බලන්න, එයා කිසිසේත් දරා ගන්නෑ. ඒක දරා ගන්න නැතුව ඔහි කැටියක් වගේ තිබිලා ඔහි පෙරලිලා යන මුතු ඇට වගේ. ඔබේ හිත එහෙමද? නෑනේ, එයා ගෝණි පඩංගු වගේනේ. මේව දැම්මාම වතුර ටිකක් ටකල උරා ගන්නවා. එහෙනම් නෙළුම් පතක් වෙන්න ගෝණි පඩංගුව. ගෝණි පඩංගුව නෙළුම් පතක් වන්න. තමන් හොඳ කෙනෙක් කියලා දැඩි වෙන්නත් එපා. හොඳ කෙනෙක් කියලා කියන්නේ ඉතින් ආගමානුකූලව, සම්ප්‍රදානුකූලව එයාට ලැබිච්ච හොඳයි කියන කන්සෙප්ට් එක ඇතුලේ එයා හොඳයි කියලා එයා හදාගන්න එක. ඒක තමයි ඒ තියෙන්නේ නේද? මුස්ලිම් හොඳ අය ඉන්නවා, කතෝලික හොඳ අය ඉන්නවා, ජෛන ආගමේ හොඳ අය ඉන්නවා, හින්දු විදියට හොඳ අය ඉන්නවා, බෞද්ධ විදියට හොඳ අය ඉන්නවා, පැවිදි විදියට හොඳ අය ඉන්නවා, ගිහියන් අය හැටියට හොඳ අය ඉන්නවා. ඒකත් මං හිතන්නේ තමන් ඒ මවා ගන්න නිර්මාණයක්. එහෙමද නැද්ද? නේ? එහෙම නිර්මාණයක්. නරක කෙනෙක් වෙන්නත් එපා, හොඳ කෙනෙක් වෙන්න යන්නත් එපා. හැබැයි හොඳ කෙනෙක් වෙන්නත් ඕන. හැබැයි අර හොඳ කෙනෙක් කියන අර මහා গুপ্ত නිර්මාණයට අහු වෙන්නත් එපා. අපි හරියට මේ උදේ හවස මල් පහම් පූජා කරන අය කියලා වටේටම වෛර කරන නේ නේද? අනිත් අය වැඩක් නැති අය කියලා ඒ අයට ද්වේෂ කරන අය ඕන තරම් ඉන්නවනේ. අපච්චියෝ අර අපේ එක හාමුදුරු කෙනෙක් වගේ උන්වහන්සේ චීස් වළඳමින්, චතුමතුර වළඳමින් අර දිය කළා කිරි එකක් හදාගෙන බොන හාමුදුරුවන්ට දොස් කියනවා. දුස්සීලිය කියලා. උන්වහන්සේ චීස් වළඳනවා හවස. ඉතින් මේ කිව්වාම ඔබ වහන්සේ චීස් කකා, ඉතින් මේ කිරි එකක් දිය කරන් බොන හාමුදුරුවන්ට දුස්සීලිය කියන්නේ කොහොමද? නෑ නෑ, ඕව කැප නෑ. ඉතින් ඒක කැප නැත්නම් ඕක කැප වෙනවා. ආ, මේවා අනුමතයි. චීස් අනුමතයි කියන්නේ ඒකමයි අර්ථය. ඒකේ තියෙන්නේ අරක ගල් කළා, මේක දිය කළා, ඒක අනුමතයි. ඊට පස්සේ චතුමඳුර කියන්නේ, චතුමඳුර කියන්නේ කිරිම තමයි. ඉතින් කිරි බටර් නේද, හකුරු ආදී දාලා ලස්සනට අද ඒක වලදම අර කිරි ටිකක් කෑවොත් එහෙම ඒක දුස්සීලා. ඒක අන්න ඒ වගේ හදාගත්ත ලෝකවල වල සිල්වන්තය වෙන්න යන්න එපා. සීලය නිසාත් මාන්න ඇති වෙන්න පුළුවන්. බුත සීල නිසා මාන්න ඇති වෙන්න පුළුවන්. ධනය නිසා මාන්න ඇති වෙන්න පුළුවන්. බලය නිසා මාන්න ඇති වෙන්න පුළුවන්. බලන්න ඒ මොන 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 දෙකින්ද ඇති මාන්නේ තියෙන්නේ ඔබට කියලා. රූපය නිසා මාන්න ඇති වෙන්න පුළුවන්. රූප නන්ද වගේ බලන්න ඔබට තියෙන රූපය නිසා ඇති වෙන මාන්නයද? ඊට පස්සේ මම වැඩිමහලු කෙනෙක් කියලා මාන්නය ඇති වෙන්න පුළුවන්. මම හරි උගත් කෙනෙක් කියලා, දැනුවත් කෙනෙක් කියලා මාන්නය ඇති වෙන්න පුළුවන්. ගුරුවරයෙක් කියලා මාන්නය ඇති වෙන්න පුළුවන්. තව මොනවද? දැන් මේ ඔක්කොම මුදාහරින්න කියලා කියන්නේ මීට වඩා අර භෞතිකවාදී වශයෙන් මේවා අපිට නැහැයි කියලා පෙන්වන විදිහට ජීවිතේ හදාගන්න කියන එක එහෙම නෙමෙයි. තේරුණා නේද? එහෙම එහෙම පෙන්වන්න එපා. දැන් අපිට මාන්නේ නැහැ කියලා අපිට පුළුවන් පත්‍ර කොලයක් දාගෙන අයිනක වාඩි වෙන්න. මාන්නේ නැහැ කියලා පෙන්වන්න. එහෙම මාන්නේ නැතිනවද? නෑ 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 නෑ. එහෙම මාන්නේ නැති වෙන්නේ නැහැ. අපේ හිතේ තියෙනවා නම් විතරක් මේ දේවල් බලලා ඒ බර ඒ අපහසුතාවය නිදහස් කරන්න. අපි හිතල තියෙන බර බිමින් තියන්නමයි බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ. ඒකේ ආදීනවය බලන්න, ඒකේ ස්වභාවය බලන්න. සමහර ඒවා සර්පෙක් කියලා පෙන්නවා. එතකොට සර්පෙක් අපි ළඟ තියාගන්න කැමති නැහෙනි. අන්න බැහැර කරනවා. සමහර ඒවා හොරි කියලා පෙන්නවා. එතකොට හොරි gadu වගේ දේවල් අපි බැහැර කරනවනේ, සූපත් කරගන්නවා. ඒ විදිහට දුරු කරන්න කියලා මතක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැර කරන්න කියලා කියන්නේ නොයිකුත් නොයිකුත් දේවල්. සමාජයේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේවල් පනවනවා. එදා ඒ නිගණ්ඨ සමාජය හැම තිබුණා, ওই තනකොළ හැම පාගගෙන ගියත් දුස් සීලයි කියලා දුස් කියන අය හිටියා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාටත් කිව්වා තනකොළ පාගගෙන මේ යන්න එපා කියලා. අත්තක ගහක අත්තක අත්තක් හරි කඩාගත්තොත් දත් මදින්න හරි ඒක දුස් සීලයි කියලා සැලකුවා. භික්ෂුන් වහන්සේලාටත් කිව්වා අතු කඩන්න එපා කියලා. මොකද මේ සමාජේ පවතින එක හදාගත් එක. නිවනට ඇති දෙයක් නෙමෙයි, පවතින්න බෑනේ නැත්තම්. ඒ නිසා භික්ෂුන් වහන්සේලාත් වර්තමානෙත් එහෙමයි. තමන්ගේ දායකයෝ පළාතේ හැටියට කොයි විදියටද කැමති, හාමුදුරු සෙරප්පු දානවටද කැමති, නැතුව ඉන්නවටද? සෙරප්පු නැතුව ඉන්නවට හරිය කැමති. අපේ හාමුදුරු සෙරප්පු පාවිච්චි කරන්නේ නැහැ. දැන් සෙරප්පු නොදා ඉන්නවා. ඒකට වෙනවම සිල් බත් භාවයක්, ක්‍රෙඩිට් එකක් අතහැරපු භාවයක් ඒකට ඇඩ් කරලා ඒකට ලකුණු හම් වෙනවා. ඒක නිසා සෙරප්පු දාන්නේ නැහැ. ඉතින් මාත් හිතාගෙන ඉන්නේ එහෙම කරන්න කියලා. දායක සන්තෝෂ නම් අපි පාර පාරේ හරි අපි යන්න ඕන සෙරප්පු නොදා. දායකය සන්තෝෂ වෙනවනේ. ඒක ලොකු දෙයක් නේද? දායක සන්තෝෂ කරන්නේ ඒ වැඩ කරන්න ඕන. දැන් මන් නම් හිස බානේ දායකය සන්තෝෂ කරන්නේ නෙමෙයි, ඇත්තටම හිස වැවුනහම අවුල්. හිස මේ හොඳට වැවාම හුලං වදිනවනේ. එතකොට මේ අර AC කලා වගේ හරි සැහැල්ලු. හැබැයි අවුවට ගියහම පිච්චෙනවා. තේරුණා නේද? මම සාමාන්‍යයෙන් එහෙම දායකයෝ සන්තෝෂ කරන්න කියලා දේවල් නම් කරන්නේ නැහැ. ඒ වුණාට දැන් හොයලා බලලා ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා කරන්න ඕන කියලා හිතිලා තියෙනවා. නැත්තම් අමාරුයිනේ පවතින්න. පවතින්න අමාරු වෙනවා. ඔබටත් එහෙම වෙනවා. ඔබේ ආයතනය තුළ, පැවැත්ම තුළ එහෙම කරන්න වෙනවා. නෝන්ලාටත් වෙනවනේ, මහත්ය කැමති ඇඳුම් අඳින්නේ. මහත්තුරුන්ටත් වෙනවා, නෝනලා කැමති එන්නේ මන්ද ඉන්නේ. ඉතින් හාමුදුරන්ටත් වෙනවා ඒකමනේ. ඈ ඔය සපත්තු දෙක අනියම දාන්න එපා ගොරකයා වගේ කියලා කිව්වහම එන වෙන දෙයක් දෙනවා කියලා නේද? එහෙම දේවල් එන. ඒ තමයි ලෝකස් ස්වභාවය. අපි එකිනෙකාට එකිනෙකා පහදව ගන්න සිත්වල කැමැත්තවල් වලට ඉඩ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ditthigata භාවයන් වලින් මේව දුරු වෙච්ච සමාජයක් වුණාම හැමදේම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. හැමදේම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපේ කන් ඇහෙන්නේ නැති හාමුදුරු කෙනෙක් මේ කන් දෙකට මේ ඉයර්ෆෝන් දෙකක් ගහගෙන ඉන්නවා. කොල්ලෝ අහනවලු හාමුදුරු සින්දු අහනවා නේද කියලා අහනවලු. ඉතින් සායිනාසෙක් කිව්වා මේ ඊයේ පෙරේදාට හම්බෙලා කිව්වා ඉතින් අපි සින්දු ඇහුවා මොකද වෙන්නේ කියලා. ඇත්ත කතාව උන්වහන්සේට කන් ඇහෙන්නේ නැහැ. අර මේ බොක්ස් එකක් හයි කරගෙන ඒකේ කෑලි දෙක කණේ ගහගෙන ඉන්නේ. නමුත් එකපාරට ඇති වෙන්නේ හමුදුරු සින්දු අහනවා. මටත් එහෙම වෙලා තියෙනවා. මන් ධර්ම දේශනා හද්දි මේ සික් ජාතිකේ ගුවන් යානයේදී කියන ඔව හාමුදුරුවරු කරන්න හොඳ නැහැ. ඔබ ගැලපෙන්නේ නැහැ කිව්වා. මම එයාට පොඩ්ඩක් අහන්න කියලා දුන්නු මේ ධර්ම දේශනාවක් මම අහන්න කියලා. ඊට පස්සේ මනුස්සයට කට උත්තර නැහැ. එයා වෙනවා ආගමක වුණත් එයා හිතනවා අපි වගේ අය හොඳ නැහැ. එයාගේ මට්ටමින් ඒක එයාට හිතිලා එයා කියන. එයාට අරක මනස සනීප කරගන්න ඒ කිව්වා මම ධර්ම දේශනාවක් කියලා. ඊට පස්සේ තමයි සනීප. ඔහුට සාපේක්ෂිත ඔහුට හිතන විදිය ඔහු කල්පනා කරන විදිය මනුස්සෙක් සින්දු නොඇසිය යුතුමයි කියලා ඔළුවේ දාගත්තොත් මොකද වෙන්නේ? ඒක හොඳ මදි. මනෝවිද්‍යාවට අනුව මතක් කරනවා සංගීතයේ වැනි දේවල් වලට අහුම්කම් දී යුතුයි කියලා. ඒකට හේතුව අපේ රස වින්දනය කරන ශෛල තියෙනවා. ඒව නැත්තම් මේ යනවා. තේරෙනා නේද? ඒ ශබ්ද රසයන් හඳුනා ගන්න සංනිවේදන කරගන්න මේ කුඩා ස්නායු පද්ධති තියෙනවා. මේ යනවා සංගීතමය දේවල් ඇහුවේ නැති වුණොත්. දිගටම අහල විනාශ කරගන්නත් පුළුවන්. ඒක අවශ්‍ය ප්‍රමාණයකට අවශ්‍ය විදිහේ දේවල් ඇහුවාම ඒක පුබුදවා ගන්නත් පුළුවන්. වෙනවම තියෙනවා භාවනා ක්‍රම මියුසික් තෙරපි කියලා වෙනවම සංගීතමය බාන. ඉතින් බලන්න මේව දික්ටිගත භාගයන් වෙලා හම්දුරුරුන්ගෙන් ඈත්ම කරලා දාන්න ඕනද? එහෙම හොඳ නැහැ. මම වාහනේ යනකොට හයියෙන් වේග රිද්මේ සින්දු දාලා දෙනවා ඩ්‍රයිවර්ට නිඳ යන නිසා. දඩින් විඩින් ගානේවා. මට ඕනවට නෙමෙයි. මේ මනුස්සයට නිඳ යනවා. දැන් මම අමරදේව මහත්තයාගේ සින්දුවක් හරි ගාගෙන හරි යතා මේ අපේ මහත්මයාගේ හරි එකක් අහුව මාලනීගේ හරි එකක් දැම මම අර මනුස්සර නිඳ යනවා. එහෙම දාන්න බෑ. එතකොට එයාගේ ඒ රිද්මය අවදි කරන්න ඒ මොහොතේදී ඒක තෝරගන්නේ. මේ හැම දෙයක්ම හොඳට යොදාගත්තොත් ඖෂධයක්. නරකට යොදාගත්තොත් විෂක්. ඕනම දෙයක්. සමහර අය බොන කට්ටිය ඉන්නවා පොඩි ප්‍රමාණයක් දවසට මහත්තුරු. බලනකොට එයා ඒක ඖෂධයක් විදිහට යොදාගන්නේ. එතකොට ඒක හොඳ වෙනවා. මම මේ කියන හැම දෙයකින්ම බලන්න ඔබේ දික්ටිගත භාවයන් අඩු වෙලා යනවද නැද්ද? දික්ටිගත භාවයන් කියන එක අයින් වෙන්න ඕන විද්‍යාව කියන එක. විද්‍යාව කියන එක මතු කරගන්න ඕන. විද්‍යාව කියන එක මතු කර ගන්න ඕන. නැත්නම් මේ දික්ටිගත භාවයෙන් යුක්ත මේ සමාජේ හරි අමාරුයි පවතින. හාමුදුරු කෙනෙකුට අවු කණ්ණාඩි දෙකක් දාන්න බෑ. බලන්න මේ අවු කණ්ණාඩි දෙකක් දාලා දැම්මවත් යන්න පුළුවන්ද කියලා මේ එළියේ සමහර සායනහසලගේ ඇස්වලට බෙහෙත් දානවා. ඊට පස්සේ ඇත්තටම මේ සර අවුව බලන්න බැරි අය ඉන්නවා. පෙනීම දුර්වල වෙච්ච අය ඉන්නවා. එතකොට ඒ උන්වහන්සේලා අවු කණ්ණාඩි දෙකක් පැලඳිය යුතුද නැද්ද? අපි මිනිස්සු හිතන්නේ පෝස්ට් එකට දානවා, මොඩ් එකට දානවා, ලොකු කමට වෙනවා, ලොකු කම් පෙන්වන්න දානවා කියලා මේ සමාජයේ කී හිතනවා. ඒ නිසා මේක දුර්වල සමාජයක්. ඉතින් අපේ පින්නතුන් ළඟ ඒ වගේ දුර්වලකම් තියෙනවනම් හැමතිස්සෙම විද්‍යාත්මක වෙන්න බලන්න, විද්‍යාත්මක වෙන්න බලන්න. අපට අනුරූපීව අනිත් මිනිස්සුය දිහා බලන්න යන්න එපා. එක මිනිස්සෙක් ඉතුරු පහදු කරනවා, සාර්ථක වෙනවා, දියුණු වෙනවා. ඒ මිනිස්සෙක් හොඳ ගෙවල් දොරවල් හදා ගන්නවා, යාන වාහන වලින් යනවා. තව මිනිස්සෙක් එදා වෙලා හම්බ කර ගන්නවා, හරියට ඉතුරුවක් කරන්නේ, කලමනාකරණයක් කරන්නේ, බූරුව ගහනවා, කනවා බොනවා. ඒ මිනිස්සයා පාරේ යනවා. පාරේ යන ගමන් අපි අල්පේජ්ජයිනේ කියලා කියනවා. මලහම ගෙනියන්නද කියලා කියනවා. ඒ වගේම තියෙන කාට ඉරිසියත් කරනවා. තේන නේද? සම්පූර්ණ අවුල් කියලා සමාජේ. සම්පූර්ණ සංස්කෘතියම අවුල්. ඉතින් අපේ පින්නතුන් ළඟ මේවා කුඩා වශයෙන් මනසවල් වල එළියට ආවේ නැති වුණාට ඇති. ඒවත් දුරු කරගන්න, හලා ගන්න. මනස පාලනය කරන එක අමාරු දෙයක් පින්නතුනේ ඔබටත් මටත්. මමත් මානවයෙක්නේ. මේ හාමුදුරුවරු කියලා කියන්නේ මේ වෙනෝම හඳෙන් ආපු කට්ටියක් නෙමෙයි. මේකේ තියෙන தත්ත්වය තේරුම් කරගන්න අර තායිලන්තයේ බුරුමේ වගේ අනිවාර්යයෙන් සියලු දෙනාට පැවිද්ද දෙන්න ඕන. මන්නම් කියන්නේ දැන් අපිත් මෙහි සූදානම් 3 මාසෙට 4 මාසෙකට හරි කමන්නේ නැහැ. දැන් රටවල් වල නම් අවුරුදු 3ක් පැවිදි වෙලා ඉන්න ඕන. පොඩි කාලයක් පැවිදුනාට තේරුම් නැහැ. නමුත් 3-4 මාසෙකට හරි මහන වෙලා සිවුරක් දරාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. ඒක තේරෙන්න. ඊළඟට මේ වගේ පැයක ධර්ම දේශනාවක් කරන්න ඕන. දේශනය මොනවා හරි කමන්නේ දේශනයක් කරන්න බලන්න. ඒක කළ ඉවර වෙනකොට කී තැනක වරද්ද ගන්නවද, කී තැනක පටලවා ගන්නවද, කී තැනක අනා ගන්නවද කියලා තවන්ට තේරෙන්නේ. ඒක කළ ඉවර වෙනකොට කොහෙන් හරි වචනයකින් සිත් තැලෙනවද? ඈ ඒ බරපතලකම ඒක තේරේ. දැන් මේක අපි උප්පත්තියෙම මේ ගෙනහපු එකක් නෙමෙයි. මේක අපි පුරුදු වෙලා පුහුණු වෙලා හැඩ වෙලා පොඩි කාලේ ඉඳලා සකස්කඩ කියවලා බුද්ධ ගජ්ජේ කියවලා නාමාස්ත රතකේ කියවලා ගුටි කාලා හදාගත්ත හැකියාව. අපි ඔයත් හිතන්නේ මේ මේ බණ ටික කියන්න පුහුණු වෙන්න අපි කොච්චර වේවැල් පාරවල් කාලා දෙනවද? සමහරලාට අපේ නාගාමිඳුරු මට මතකයි ගාලා දෙනවා බෙල්ට් වලින් ගහන අර වාහන බෙල්ට් තියෙන වාහන ඇතුළට දාන මේ බෙල්ට් තියෙන ඒවයි කාන්නේ. එහෙම ගුටි ගාලා හදාගත්ත දේවල්. විහාරවල ශාලාවල් දෙදරුම් කන්න කෑ ගහලා ගාත කියන්නව පාඩම් කරන්නේ. ඒ විනෝදෙට හරි එහෙම හැදිච්ච දෙයක් නෙමෙයි. මේ පුදුම විදියට කැපවීම කළා ලබාගත්ත කුසලතා. මිනිස්සු මනසින් උසස් වෙන්න ඕන. පහුගිය දවස්වල එක මහත්මයෙක් කිව්වා මේ ඉන්න 225ම අයින් කළා අලුතෙන්ම යවෝනේ 225ක් දැම්මත් මේ රට හදන්න බෑ කියලා. ඒක තමයි ඇත්ත. සමස්ත ජනයාගේම උගත්කම කියලා මේ ගණිතේ හරි විද්‍යාව හරි අධ්‍යාපනයේ හරි නෙමෙයිලු. එයා ලස්සනට කිව්වා ඒක තමයි ඇත්ත. ඒක මට ගැළපෙච්ච නිසා මමත් ඒක තේරුම් ගත්තා. සමස්ත මේ චින්තන රටාවම මිනිස්යාගේ අලුත් වෙන්න ඕන කියලා. සමස්ත චින්තන රටාවම අලුත් වෙන්න ඕන. ඒ කියන්නේ විද්‍යාත්මක සොයා බැලීමක් කරන්න ඕන. ඔබ හොයන්නේ බුද්ධාගමේ නිවනද? කතෝලිකයෙක් ඇවිල්ලා ඉන්නව නම් මෙතෙන්ට කතෝලික නිවනද? ඈ? එහෙම නැත්නම් පින්නතුනේ වෙනාගමක කෙනෙක් ඇවිල්ලා ඉන්නව නම් ඒ නිවනද ඔබ හොයන්නේ? අනේ මම තරුණේ කැටියට ඒ නිවන නම් නෙමෙයි හොයන්නේ. මොකද්ද හොයන්නේ? මේ හිතෙන් නිදහස් වෙන ක්‍රමය. මං එදා අර ඇඹිලිපිටියේ මහවැලි ක්‍රීඩාංගනේ බෝගහක් තියෙනවා කෙළවරේ පැත්ත ගියොත් බලලා ඉන්නේ ඒ කෙළවරේ. ඒ බෝගහ ළඟ වාඩි වෙලා රේණුකාන චන්දවිමල නායක හඳුරගෙන පොතක් බලද්දි විදර්ශනා භාවනා වගේ පොත මං හිතන්නේ බැලුවේ. මේ નિરાයාසය සොයාගෙන යනවා. નિરાයාසයෙන් නැත්තම් කොච්චර වටිනවද කියලා එකපාරටම මා තුලින්ම අවබෝධයක් පහළ වෙනවා. අපි මේ ආයාසයෙන් ඉන්නේ. දැන් මම වෙනම ස්වරූපයක කෙනෙක්, යාළුවෙක් කෙනෙකුට හා හයි කියලා කතා කරන්න මම දැන් යනවා. මම මේ පාර දිගේ ආයාසයකින් එක්තරා රටාවකින් මම ඇවිදගෙන ආවා. මේ රංගමඩලක් අපි එකිනෙකාට පේන්න මේ ජීවත් වෙන්නේ. ඒ වැඩේ වැඩක් නෑ. මට මාව පේන්න ජීවත් වෙන්න ඕන. තමන්ට තමන් පේන ජීවත් වෙන ඒක තමයි ගොඩාක් වැදගත්. එතන කාටවත් වැරද්දක් නැතුව කාටවත් විපතක් අහිතක් අනර්ථයක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒ වුණාට ඉතින් හරි ප්‍රශ්නේ. මිනිස්සුන් හිතන විදිය වෙනස්. මේ මිනිස්යන්ට සාපේක්ෂිතව තමයි මේ මිනිස්සේ හිතන්නේ. හාමුදුරුවනේ මුහුදු වෙරළට ගිහිල්ලා මුහුදු වෙරළක් බලාගෙන ආධ්‍යාත්මික ලෝකයේ දර්ශනයක් ගැන හිතන්නවත් පුළුවන්. හාමුදුරුවෝ මුහුදු වෙරළේ කට්ටිය ඇවිදින අය බලන්න ඇවිල්ලා කියයි. ඉතින් හරි අපිට මුහුදු වෙරළකට යන්න බෑ. මේ රටේ ලස්සන පරිසරවල තියෙනවා බලන්න යන්න බෑ. මං කවදාවත් අර ගෝල් පේස් පිට්ටනිය බලන්න ගිහිල්ලා නෑ. දවසක් අර පාසක මහත්තයෙකුයි අම්ම කෙනෙකුයි ආපු වෙලාවේ යං හාමුදුරුව අපි පෙන්නන්නම් කියලා එක්කන් ගියා. ඉතින් මාත් ඉතින් ඇවිදලා ගියා. මම දන්නේ නැහැ හැමෝම මන් දිහා උරවල බලනවා. ඒ කියන්නේ අපිට තහනම් කලාපය ගෝල් පේස් පිට්ටනිය යන්න බෑ. ඇයි මගේ වැරද්දක්ද? මම මේ ආත භූත දන්නේ නැතුව අවදාවත් දැක්කේ නැති නිසා නිකන් බලාගෙන යනවා. අරුන් ටික මම එක්ක විනෝද වෙන්න ඇවිල්ලා එක්කම කියලා ඉරිසියා කරනවා. නිදහසේ පැත්තකට වෙලා කල්පනා කරන්නවත් පුළුවන්ද කියලා බලන්න. මාත්‍යෙකුට හරි ගිහිල්ලා බල්කනියට ගිහිල්ලා කල්පනා කරන්න පුළුවන්ද බලන්න ඈත මෙහෙ බලාගෙන ඉද්දි. සමහරලාට නෝනහයි අර එහා පැත්තේ ගෑනි ජනේල ළඟට එනකන් උඹ ඉන්නේ උතන කියලා ඒ වැරදි වැටහීමක් ඇති වුණොත් අර මිනිස්සේ ආතභූත වෙයි. මොකද යකෝ මම මේ වෙන එකක් මම මේ ජීවිතේ මේ පටලැවිල්ලක් මේ निराකරණය කරගන්නව ගානක් හදනවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික මනපදයක් මේ පරිශනනය කරනවා. මේ මිනිස්සේ හනු ගෑනියෙක් ගැන බැරිද හදන්න පදයක්? ටංගල හදන්න පුළුවන්. ටංගල හදන්න පුළුවන්. නානත් කාය නානත් සංඥා ලෝකේ විෂමයි විවිධයි අනරියෝ අනත්ත සංහිතෝ. මේ ලෝකේ අනාර්ගික මාර්ගයක් අනර්ථේ පිහිටි මාර්ගයක්. මේ ලෝකේ මිනිස් වාසයත් එක්ක මේ සද්ධර්මයේ බැරි නිසා සද්ධර්මයේ තේරුම් ගන්න ඕන අය මහාන වෙනවා. මහාන වෙලා ඇත්තටම ටිකක් මිනිස්සුන්ගෙන් ඈතට යන්න ඕන. මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න ඕන. දුර වෙන්න ඕන. මොකද මේ මිනිස් ලෝකය හිතන සම්ප්‍රදායටම යොවුන් අතර ඉඳගෙන අපි යම් වෙනසක් ඇති කරගන්න උත්සාහ කළොත් අපි ටිකක් වෙනස් විදියට කතා කරොත් එයා බුදු වෙන්න යනවා. එයා වෙනස් වෙලා එයා අමුතු වෙන්න යනවා. එයා මාන්නෙන් ඉන්නේ. එයා දැන් අපිත් එක්ක කතා කරන්නේ. එයා ඔළුවෙන් ඉන්නේ. ඕක කියනවද නැද්ද? කියනවා. එයා දැන් සෝහාන් වෙලා වගේ කතාව. ඉතින් ඕකට උත්තර දෙන්න පුළුවන්ද? බෑ. අපිට ওই සමාජෙන් අයින් වෙන්න වෙනවා. ආන්න ඒක නිසා තමයි පිනතුනේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත ගමන්ම උන්වහන්සේලා හත් දවසක් යන්න කලින් එතනින් අයින් වෙනවා කියන්නේ ඕකයි. පවතින්න බෑ. මේ සත්‍ය අවබෝධ කරගත්තයි හුදකලාව කැමති වෙනවා. පාඩුවේ ඉන්න කැමති වෙනවා. ඈතට එලා ඉන්න කැමති වෙනවා. මොකද්දෝ තියෙන දෝෂයකින් සංසාරික අපි ඉතින් මේ බණ කියන්න යොමු වෙලා තියෙනවා. ඒකෙදි විවිධ නින්දා අපහස ගැහැට වේදනා ඇති වෙනවා. මාර බලවේග මාර ආවේශයන් සිද්ධ වෙනවා. එකක් වෙනතුනේ මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් තරම් ගැඹුරු තීක්ෂණව යොදවන ඥාණය එන්න එන්න අඩු වෙලා තියෙනවා. ඒක අඩුවීම හේතු ගොඩක් තියෙනවා. විද්‍යාත්මකව ඔය දැන් දත් බෙහෙත් වලින් අපි මදිනවනේ මොනවද ෆ්ලෝ ග්‍රාඩ්ද මොනවද තියෙනවනේ ඕකට දාලා ආන්න ඒව දාලා දත් මදිනකොටත් මේ අහලා දැනගෙන තියෙනවා. ඒවයිනුත් අපේ මේ අර තීක්ෂණ භාවය විදර්ශනඥානෙ දියුණු කරගන්න ඔය තෙවෙනි ඇසට හානි වෙනවලු. මස් ඉස්තකයද මොකද්ද කියලා නමකුත් කියන එක කුඩා හැක්වැනි කොටසක් තියෙනවනේ මොලේ. ඒ එතෙන්ට හානි වෙනවලු. එතකොට අපි ඔය ඇල්මිනියම් භාජනවල උයල පිහල කෑවහම ඒක වෙනවලු. ඊට පස්සේ ඔය වතුර පිරිසිදු කරන්න දාන්නේ මොනවද ෆ්ලෝරින්ද මොනවද ඒව නිසා මොලේ හානි වෙනවා. හිතන්න කල්පනා ශක්තිය නැතිලා යනවා. ඒක ප්‍රබල ප්‍රසිද්ධ රහසක්. ඒක රට පාලනය කරන්න ලේසිලු ඒව දාලා අතුරු දුන්නාම. මේ ස්වාත භූත වෙලා ඔහේ ඉන්න ලොකු චින්තන ධාරාවක් නැහැ. එතකොට මේ වගේ ආධ්‍යාත්මික ලෝකයක් නිර්මාණය කරන්න බෑ. දැන් හොඳින් ශ්‍රවණය කිරීමේ හැකියාව නැති වුණොත්, හොඳින් ධාරණය කරගැනීමේ හැකියාව නැති වුණොත්, හොඳින් ඒවා කැටි කරලා සම්පින්දණය කරගන්න හැකියාව නැති වුණොත් ධර්ම කරුණක අරුතමතු කරගන්න බෑ පින්වත්නි. අපිටත් අමාරුව තිබුණා. හැබැයි ඔච්චර අර මේ නගරේ වගේ අපි තිබුණ නැහැනේ. ටිකක් ගමේ අඟුරු කෑල්ලෙන් දහය වලින් නෙදත් මැද්ද. ඒ නිසා හොඳයි වතුර ටිකක් මේ පින්නතුන ඇලේ දොලේ ආපු ස්වභාවික වතුර දැන් තරම් වසති විස තිබ්බේ නැහැ ඒ කාලේ. ඒක නිසා වෙන්නේ නැති කියලා හිතෙනවා. නමුත් අමාරුවෙන් හරි ඉබිගමනින් හරි පින්නතුනේ අපි මේවා කැටි කළා. අපිට වෙලාව හම්බුණා මහන වෙච්ච නිසා, කාලය හම්බුණා. හොඳට විමර්ශනය කරන්න. ඉතින් අපේ පින්නතුන් මේ මොහොත විතරක් යොදා ගන්න එපා විමර්ශනයට. හැම මොහොතක්ම යොදා ගන්න. ඔබේ සංසාරික ගැලවීම ඔබටමයි. අත්තාහි අත්ත නෝනාතෝ, තමාට තමන් පිහිටයි. අපි මේ පොඩි ගෲප් එකක් පොඩි කාලයකට අපි හමු වෙලා තියෙන්නේ. අපි එකිනෙකා යනවා. දැන් මේ පහුගිය දවසෙත් අපේ හිටපු පැවිදි සහෝදර ස්වාමින් වහන්සේ කෙනෙක් අවුරුදු 38යි. ඔළුවේ කැන්සර් එකක් ඇති වුණා. ඊට පස්සේ උන්වහන්සේ ලිස්සල වැටුණා. මේ ඒ පැත්තම වැදිලා පොඩ්ඩක් මොළේ නහර පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙලා උන්වහන්සේ අපවත් වුණා. තරුණ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට ධර්මයේ පිළිබඳව ලොකු අවබෝධයක් ගුණයක් තිබුණා. ඉතින් ඒයින් අදහස් වෙන්නේ අපේ ජීවිතවලට වයසක් නෑ. වයසක් නෑ කාද්ද නෑ. ඒක කියන්න ඕන තමන්ගේ හිතට. දැනනේ තමන්ගේ හිතට කියන්නේ. එතකොට හිත ටිකක් අර වේගයෙන් අතර කළා. අර එක එක වැරදි මිත්‍යාත්මක මිත්‍යා පිබිදී මෙයා නතර කළා. පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙනවා. තේරෙනානේ? එයා ස්ලෝ ඩවුන් වෙනවා. එයයි හදන්න ඕන. මේ ලීන් එක කෙනා නෙමේ. එයාට කියන්න ඕන ගොඩක් දේවල්. තේරෙනානේ? එයා හදන්න ඕන. මේ අපි මේ එළියෙක් කෙනානේ හදන්නේ. එයා හොඳ එළිය කට්ටියට පේන්නේ. වැඩ පිට આવીන්න ඇයිද පේන්නේ? ඒගොල්ලන්ට පේන්න නම් අපිට කරන්න තියෙන්නේ මූණ හොඳට සෝදලා, දත් මැදලා, ඇයි බම් හදලා, රවුල් කපලා නේද? හොඳ ඇඳුමක් ඇඳලා අයන් කරලා එළියට බැස්සම ලස්සනට වෙයි පේන්නේ. ලස්සන සුදු ඇඳලා වැඩගත් කෙනෙක් ඔය පේනවා ලස්සනට. එයා වැඩක් තියෙනවද? එයා හොඳයි ලෝකෙට. ඒකට කමන්නේ. ඉතින් ඒක සාමාන්‍ය විදියට පේන්න ඕනනේ. හැබැයි වැදගත් දේ මොකද්ද? තමන්ට පේන අර ඒ තැනත්තා එයා ඉන්නවද දුක් විඳින එක්කනේ? ඉන්නවනේ. ඒ තැනත්තගේ හැටි අපි කාටවත් පෙන්වන්නේ නැහැ. මහත්තයා නෝන්ට පෙන්වන්නෙත් නැහැ, නෝන මහත්තයට පෙන්වන්නෙත් නැහැ. දායක හාමුදුරන්ට ඒක පෙන්වන්නෙත් නැහැ, හාමුදුරු දායකයන්ට පෙන්වන්නෙත් නැහැ. අවුරුදු පෙන්වන්නේ. අපි අපගේ සම්ප්‍රදායන් වල අපි ජීවත් වෙනවා. ඔක්කොම වංචනිකයෝ නේද? ඔක්කොම වංචනිකයෝ. දරුවන්ගේ මානසික ස්වභාවයවත් දරුවෝ පෙන්වන්නේ නැහැ අම්මා තාත්තටවත්. ඒගොල්ලන්ගේ ලෝක වෙනම ලෝකයක් තියෙන්නේ. ඒගොල්ලන්ගේ චූටි චූටි දේවල් තියෙන හොර වැඩ අරව මේ කියන්නේ අම්ම තාත්තට. ඉතින් මේ ලෝකෙට ඒක පෙන්නල වැඩකුත් නැහැ. ඒක අවශ්‍යත් නැහැ. අර මගෙන් දවසක් ඇහුවා වගේ බණ අහන්න මං කියන්නේ නැතුව එළියට ගිහිල්ලා නායක සයින්නාසි කෙනෙක්ව කියලා යන්න තිබ්බනේ. මං කිව්වා ඉතින් නායකයාදලු කිව්වොත් යන්න දෙන්නේ නැනේ. ඉතින් ඒකයි නෝ කීකි. ආගදරි දිනා වෙනවා. ඉතින් කියලා යන්න තිබ්බනේ. කිව්වොත් යන්න දෙන්නේ නැනේ නායකයාදලු. ඒකයි නෝ කීකි. හැබැයි උන්වහන්සේලා ඒවට සමාව දෙන්න දෙනවා. මොකද හේතුව බණධර්මනේ අහන්න යන්නේ. බණධර්මයක් අහන්න යන්නේ. ඒකයි බණධර්මයක් අහන්න. මේ ලෝකෙ පිනතුනේ මහා අමුතුයි. පිනතුන් අහලා තියෙනවනේ නිකම් මිනිස්සෙක්ගේ බයික් එකකට ඒක ඇතුළට කුඩු දාලා ඒ මිනිස්සෙම කෝල් කරලා පොලිසියෙන් ඇවිල්ලා ඒ බයික් එක ඇතුළේ කුඩු අල්ලගෙන වෙලාවට ඒ මිනිස්සයා අවුරුදු ගානකට හිරේ යන එක වැළකීලා තියෙනවා. මොකද්ද? CCTV කැමරාවක් තිබිලා. මේ ලෝකෙත් එහෙමයි. ප්ලෑන් කළා හාමුදුරුවරු වැරදි කාර්යව කරන්න හදනවා. ප්ලෑන් කළා මිනිස්සු වැරදි කාර්යව කරන්න හදනවා. ප්ලෑන් කළා ඒ වගේ දේවල් ගිහි කාලේ ඉඳන්ම මන් දන්නේ මට අපලයක් නිසා දිගටම තියෙනවා. දවසක් මිනිස්සෙක් ඇවිල්ලා මක් කොල්ලෙක් ඇවිල්ලා මගෙන් අහනවා අර ප්‍රසාත් හරි මෝඩයනේ කියලා කිව්වා. ඉතින් කිව්වා මං කිව්වා කියලා මං ඉතින් ඇයි ඉතින් මෙයා මෝඩයා කිව්වා මම නෑ කියන්නේ කියලා මම හිටියා. හිටියා මිනිහම ගිහිල්ලා අර ප්‍රසාත් කියන කෙනාට කියනවා අන්න අහවල් කියනවා උඹට මෝඩයා කිව්වා. මිනිහමගෙන් ඇවිල්ලා අහනවා උඹට මෝඩයා කිව්වද? මං කිව්වා නෑ. මෑ තමයි මෝඩයා කිව්වේ. මං කිව්වේ හ්ම් කියලා විතරයි. ඒක පුදුම ලෝකයක් නේ. බලන්න කෙනෙක්ව ඒ පටලවල ගිහිල්ලා බලන්න කරන විනාශයන්. ඒ පුජ්‍යලයන් කවදාවත් හරියන්නේ නෑ. දිනුවක් ලැබෙන්නේ නෑ. උන්ට සතර අපායම තමයි පින්නතුනේ. ඔවුන්ගේ ජීවිතේ අවුලෙන් අවුලටම තමයි යන්නේ. ඉතින් හරි විදියට කටයුතු කරනකොට සබා ධර්මයෙන් රැකගනී සබාව ධර්මයකට සාධාරණත්වය ගෞරවය ඉෂ්ට කරાવી සබා ධර්මයේ කර්මය කියන එක ගොඩාක් විශ්වාස කරන්න ඕනේ. කර්මයේ ධර්මය අපිට නිසි අවශ්‍ය දේ අවශ්‍ය පරිදි සකසලා එනිනවා. ඒ තමයි සබාව ධර්මය. ඉතින් පින්නතුන් සබාව ධර්මයක් නිසා මෙතෙන්ට අවිල්ල තියෙන මේ ධර්මය අහන්න. මෙතන ඉන්න පින්නතුනි ජීවන අත්දැකීම් ගොඩාක් තියෙන අය. මට වඩා වයසනුත් එකහමාරක් එහෙම නැත්නම් දෙකක් ඊට වඩා අවුරුදු 10ක් 15ක් හරි වැඩි අය නේ. 20ක් විතර වැඩි අය ඉන්නේ. ඉතින් ජීවිතයේ අත්දැකීම් ගොඩයි. අත්දැකීම් ගොඩයි. සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු ශාසනං. තම සිත දමනය කරගන්න ඒකයි බුදු හාමුදුරන්ගේ අනුශාසනය. මේ මොහොත බලන්න. මේ මොහොතේ තියෙන ආශ්‍රවය ෂය කරන්න. මේ මොහොතේ තියෙන කිලිට්ට දුරු කරන්න. නැත්තං නැත්තමකුත් කරන්න ඕනේ. ඔබට සුවයක් දැනේවි. ඒ ආධ්‍යාත්මික සීලේ ආර්ය සීලේ සුවඳ දැනේවි. ගුණය දැනේවි. ඒ ගුණය තුළ ඒ සිල්වත් බව තුළ වාසය කරන්න. තේරුම් ගන්නපා නුවණින් අත්දකින්න. අත්දකින්න දැනුම අවශ්‍ය නැහැනේ. තමන්ට දැනෙන දේත් එක්ක ජීවත් වෙන එක ප්‍රත්‍යක්ෂ මාර්ගයක්නේ. අත්දකින්න දේත් එක්ක ඔබ වෙනස් වෙන්න. දැනුම තුල වෙනස් කරගන්න යන්න එපා. අත්දැකීම් එක්ක වෙනස් කරගන්න. ඒ හිතේ තියෙන නපුරු ගති හිත මමයි කියලා හිතන්න එපා. එතකොට ඒකේ තියෙන එකක්වත් වෙනස් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. හිත කියන්නේ සතුරෙක්. මිත්‍ර වේශයෙන් ආපු පාප මිත්‍රෙක්. සිත කියන්නේ මාරයෙක්. සිත කියන්නේ මාව රවට්ටන කෙනෙක්, මුලා කරන කෙනෙක්, මාව නොමගට ගෙනියන කෙනෙක්, මාව අපායට ඇදගෙන යන කෙනෙක් කියලා හිතන්න හිත. හිත තමන්ගේ ප්‍රතිවිරුද්ධ කාර්යය කියලා තේරුම් අරගන්න. එහෙම නැතෝ හිත මමයි කියලා හිතුවොත් එයා නිවන් දකින්නේ කවදාකවත්. තේරුණා නේද? හිත මමයි කියලා හිතන්න එපා. තේරුණා නේද? මේ සමහර අය ඇඟිල්ල දික් කළම කියන්න පුළුවන්, කියන්න හොඳ නැහැ නේ, ඒක නිසා මම කියන්නේ නැහැ. තේරුණා නේද? ඒ නිසා හිත මමයි කියලා හිතන්න එපා. හිත දුරු කරගෙන, හිත දුරු කරගෙන සච්චිත්ත පරියෝධපනං. සිත කියන්නේ හොඳ එක්කෙනෙක් නෙමෙයි. එයා එළවල දාන්න, එයා දුරු කරලා දාන්න. ඉතින් කොහොමද ඒක දුරවල දුරු කරලා දාන්නේ කියලා තාමත් ප්‍රශ්න තියෙනවද පින්නතුන්ට? තේරෙන්නේ නැද්ද? මේ හැමදේම තාවකාලිකයි කියලා හිතනකොටත් පින්නතුනේ දුරු වෙනව නේද? දැන් අපි නතර වෙන්න යන හෝටලේක අපි වැඩි ඒක අල්ලගන්න යන්නේ හිතෙන්. ඇයි? තාවකාලිකයි කියලා හිතන නිසා ඒක අල්ලගන්න යන්නේ. කොහේ රටක සංචාරය කරොත් එයි මේ අල්ලගන්න යන්නේ. මේක තාවකාලිකයි. මේ මිත්‍රයෝ හිතවත් ඔක්කොම තාවකාලිකයි අල්ලගන්න යන්නේ. එහෙමනම් අපේ හිත බැඳිච්ච තැන් තියෙනවා නම් ඒවටත් දෙන්න තියෙන උත්තරේ තමයි, බලන්න තියෙන උත්තරේ තමයි හිත වරදවා ඇලිලා ඉන්නවනම් හිතට කියන්න ඕන මොකද? තාවකාලිකයි. තාවකාලිකයි. ශරීරය තාවකාලිකයි. දුව දරුවා තාවකාලිකයි. ස්වාමි භාර්යාවරු තාවකාලිකයි. හැමදේම තාවකාලිකයි. බලන්න තාවකාලිකයි කියන එක තුළදී ගොඩාක් දේවල් අපේ හිතේ දිය කරහරින්න පුළුවන්. පිනතුනි ධර්ම අවබෝධය කියලා කියන්නේ ජීවමාන මරණය අත්දැකි. දැනනේ ඔබ ධර්මය වෙනුවෙන් මැරෙන්න කැමති කෙනෙක් නම් විතරයි නිවන් දකින්න කියලා මම ගොඩාක් තැන්වල කියලා තියෙනවා. ඔබට ධර්මය වෙනුවෙන් මැරෙන්න පුළුවන්ද? දහම්සොඬ රජ කෙනෙක් වගේ. දහම්සොඬ ජාතකේ බලන්නකෝ, ගිහිල්ලා විහාරෙගේ දහම්සොඬ රජුරෝ මොකද කරන්නේ? ධර්මයේ වෙනුවෙන් මැරෙනවා. අල්ලගන්න සිද්ධිය පස්සේ යකාගේ වැඩක් නේ. එහෙම නැත්තම් කියන්නේ නෑ මැරුන්නේ නෑ කියලා. නෑ අර චේතනාවෙන් මැරිලා ඉවරයි. එයා යකාගේ කටට එයා පැන්නේ. පැහැදිලි නේ? දහම්සොඬ රජුරෝ පැන්නේ යකාගේ කටට. එතකොට එතන ඒ චේතනාවෙන් එයා මැරිලා ඉවරයි. මරණයට ඉඩ දීලා ඉවරයි. බණපදේ යකා කියන්නම් කිව්වා. උඩ ඉඳලා පණිනකොට මැදදි බණපදේ කියන්නම්. බලන්න කතාවේ තියෙන අරුත. නෑ මට ඉස්සෙල්ල කියන්න, මාව විශ්වාස කරලා මාව ඇපේට අරගෙන මාව ගස් බැඳලා වුණත් කමන්නෑ කියන්න. රජවරු ෂුවර් නෑ ගුව කට්ටිය ගෙනල්ලා සෙනක ගෙනල්ලා බණපදේ යාලා මාව මරලා ගෙනියන්න ඉදයි. මට ෂුවර් නෑ රජවරු. ඔයා කන්ද උඩ ඉඳන් පනින්න මගදී මම බන පදේ කියන්නම් ඊට පස්සේ ටක් ගාල මගේ බඩට. එතකොට ධර්මය වෙනුවෙන් රජකමත් ජීවිතයක් ප්‍රාණයක් ආත්මයත් අතහැරී තැන බණපදේ ඇහුණ බෝසත් වුණා. එතැනි බෝසත් වුණා. එනතුනේ ඒකේ පුදුම රසවත් අර්ථයක් තියෙනවා. ධර්ම රසයක් තියෙන අර්ථයක් තියෙනවා. ඉතින් ඒ නිසා පෙනුතුනේ මරණයට ධර්මය එක මරණය දෙක වෙන්න ඕන. ඒ කියන්නේ මරණය කියන එකට ඔබ බය නම් ධර්මය කියන එක ඔබට තේරෙනවා. අපි මරණ දෙකක් තියෙනවා. එකක් තමයි අපේ කායික මරණය. එකක් තමයි අනිත් එක තමයි අපේ සිතේ මරණය. මේ සිතේ මරණය ඇත්ත වශයෙන්ම ඔය සිතේ කායික මරණයේදී කයත් එක්ක සටන් කරනවට වඩා සිත තමයි සටන් කරන්නේ මේ දේවල් අතහැරලා යන්න බැරුව. ඊට පස්සේ තමයි ඒ සිත තමයි ඒ කය අත්හැරලා ගියත් අර බැඳිච්ච දේවල් එක ආයේ ආශ්‍රිතව වාසය කරනවා. නෝනට ආස වෙලා ආසත්ත වෙලා හිටියොත් එහෙම එනවා. දරුවන්ට ආසත්ත වෙලා හිටියොත් දරුවෝ දිහා බලාගෙන ඉන්නවා. තරහින් වෛරයෙන් ආසත්තව ගියොත් එහෙම මැරිලා ගිහිල්ලත් හතුරුකම් කරනවා. තේරුණා නේද? මෙරිල ගිහිල්ලත් හතුරුකම් කරනවා. ඒක මහා පුදුම අවාසනාවන්ත සිද්ධියක් වෙන්න තුනේ. ආගම ධර්මයට සැලකීම දුර්වලකමක් කියලා හිතලා සමහර උදවි හරී පණ්ඩිතකමක් ඇඳලා ඒගොල්ලෝ බුදුහාමුදුරන්ටත් වඩා උතුම් කියලා බුදුන් වඳින්නෙත් නැහැ, හාමුදුරුවරුන්ට වඳින්නෙත් නැහැ, බණහන්නෙත් නැහැ. බණහන්න යන නිකන් තමගේ ගෙදර කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොත් නිකන් දුර්වල අය, රැවටෙන්න යන අය, මුලා වෙන්න යන අය කියලා හිතනවා. එහෙම නිකන් අමුතු ඔළුවෙන් ඉන්න කට්ටියක් ඉන්නවා සමාජේ. ඒගොල්ලෝ විසින් ඒගොල්ලෝ මවාගෙන ඉන්නේ අපි ලොක්කෝ කියලා. ලොක්කෝ නෙමේ, මෝඩකම. මෝඩකම, නොදන්නකම, නොයැටෙනකම. කොසල් මහ රජටත් හිතෙනවා තමන්ගේ මාන්නේ එක්ක හිතෙනවා බුදුහාමුදුරුවෝයි මමයි එකයි කියලා. ඒ රජතුමාගේ තිබුණු මෝඩකමද නැද්ද? මෝඩකම. ඒ සමහර අය හිතනවා මේ උදවිය සාමින් වහන්සේලත් එකයි අපිත් එකයි. එහෙම ලෝකෙට සම්බන්ධ කරන්න ඕනේ නැහැ. අපි පිළිබඳව හොයාගෙන යන්න ඕන. දුර්වල අය, දුර්මත අය, ගිහි පැවිදි අය දෙපාර්ශවෙම ඇති. නමුත් ඒක අපිට වෛර කරන්න හේතුවක් නෙමෙයි. වෛර කරන්න හේතුවක් නෙමෙයි. මොකද නිකන් අපේ හිත නාස්ති කරගන්නේ. ඒ මාර්ගය හොඳයි නේද? ඈ, ලෝක දුර්වලකම් බල බලා අපිට ඒවත් එක ගැටි ගැටි ඉන්නවට වැඩිය ඒක හොඳයි. අපිට දේශපාලන මතවාදත් එක්ක හරි නේද, කාට කාට හරි වෛර කර කර ඉන්නවට වඩා, මතයන් වල වේදනාව විඳ විඳ ඉන්නවට වඩා වැඩන්නේ හොඳයි. ඒක තේරුම් ගන්න නෑනේ වයසට ගිහිල්ලා සමහර මහත්තුරු නෝනලා නේද? ඔහොම ඉන්න එපා. ඒ දේවල් ඉන්න එපා. මෘදු කරන්න, නිදහස් කරන්න, දර්ශනය තුළ පරිපූර්ණ වෙන්න. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්නති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සංස්කාර සියල්ලම අනිත්‍යයි කියලා දැක්කනම්. සංස්කාර සියල්ල අනිත්‍යයි කියලා දැක්කනම්. ඒ කියන්නේ අනිත්‍යයි කියන්නේ දකින්නේ. දකින්නවනම් නිට්ටයයි. අනිත්‍යයි කියන්නේ අහන්නේ නැහැ. ඇසුවොත් නිට්ටයයි. දැන් ඔබ පාරේ යනකොට වර්ණ ලයිට් පෝරුවක් හම්බ වෙනවා. කලර් ලයිට්ස් හම්බ වෙනවනේ. මොනවද ඒ නිට්ටයන් තුනක් තියෙන්නේ. රතු නිට්ටය, කහ නිට්ටය, කොළ නිට්ටය. ඒ නිත්‍යයන් තුන සම්මුතියෙන් අපි හඳුන ගන්න ඕන. හඳුනගත්තොත් ඒ අනුව අපි ක්‍රියා කරන්න ඕන. ඒක පාරට අදාළයි. පරමාර්ථයේදී ලයිට් තුනකුත් තියෙනවා. සුඛ නිත්‍ය, දුක්ඛ නිත්‍ය, උපේක්ෂා නිත්‍ය. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ තුන සම්මුතියක්, මේක පරමාර්ථයක් කරගන්න එපා, මේකෙන් නිදහස් වෙන්න කියලා. දැන් මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා දන්නව? නිදහස් වෙන්න බැරුව තමයි ඉන්නේ නේ. නිදහස් වෙන්න ඕන කියලා දන්නව? නිදහස් වෙන්න බැරුව තමයි ඉන්නේ. කොහොමද නිදහස් වෙන්නේ? ස්වභාවිකව සිටින්න. ඔබ ඇවිල්ලා දෙව්‍ය දූතයෙක් අරගෙන යයි නිවන් පුරට. එහෙමයි මට කියන්න දෙන්නේ. වචන සංකල්පය අතහැරලා ඒක තේරුම් ගන්න. ඔබ ස්වභාවිකව ඉන්න, ස්වභාවික වෙන්න හැමතිස්සෙම බලන්න. දේව දූතයෙක් ඇවිල්ලා ඔබව අරන් යයි නිවන් පුරට. වචන සංකල්පය අතහැරලා අර්ථය ගන්න. ස්වභාවික වෙන්න, ස්වභාවික වෙන්න. යට සිතිවිලි තියෙන දෙපටිකාට සිතුවිලි තියෙන, গুপ্ত සිතුවිලි තියෙන, গুপ্ত මායාකාරී විදියට දකින අයට නිවන් දකින්න බෑ. දැන් එක්තරා තැනක මහත්තයා මුලින් බණ ඇහුවා. නෝන පස්සේ ධර්මය අහන්න ආව. නෝන ධර්මයේ තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. මහත්තයට තාම නෑ. ඉතින් මහත්තයා කල්පනා කරනවා, මමනේ ඉස්සෙල්ල බණ අහන්න පටන් ගත්තේ ආමතුරේ. නෝන කොහොමද? මට කලින් දැනගත්තා. මං කෝ නෝන වගේ ඔබ වුණා නම් ඔබත් කලින්ම නිවන් දැකලා. හැබැයි නෝන වගේ නෙමෙයි ඔබ. ඔබ මහා අණ්ඩපාලයෙක් කියලා මං කෙලින්ම කිව්වා. ආමතුරේ චෙක් කරනවා, සැක හිතනවා, গুপ্ত විදියට බලනවා. හරියට ඒක විවෘතව ඒක අහලා තේරුම් ගන්නෙ නෑ. ඒකයි ප්‍රශ්නේ. ධර්මයත් එක්ක කටයුතු කරද්දී පින්නතුනේ গুপ্ত වෙන්න එපා. මේ ඔබ කටයුතු කරන්නේ ආනන්ද හාමුදුරුවොත් එක්ක නෙමෙයි කියලා හිතන්න. ධර්මයත් එක්ක කටයුතු කරන්න. මගේ ගුණාගුණ බලන්න එන්න එපා. මට හැඩයක් නෑ. එක එක තැන්වලදී එක එක ස්වරූප වෙන්න ඇති. ඒකෙන් බලන්න යන්න එපා. දැන් බලන්න අර ඉන්න හොඳ දාර්ශනිකයෝ ලෝකේ, මේ දවස්වල ඉන්න සද්ගුරු කියලා කෙනෙක් ඉන්නවා. එයා සින්දුත් කියනවා, නටනවා, බයික් පදිනවා, වාහනත් එලවනවා, උතුම් දර්ශනයකුත් කියනවා. කවුරුත් කියනවා දෝක දුස්සීලිය කියලා. නෑ, ඒකට හේතුව මේ මිනිස්සුගේ ඔළුවේ එහෙම දෙයක් දාලා නැති හින්දා ඒ හැමදේම හරිම එන්ජොයි. සයිකල් කර සතුට වෙනවා ඒ හැම දෙයකින්ම. ලංකාවේ භික්ෂුන් වහන්සේකට උතුම් දර්ශනයක් දේශනා කළ පුළුවන්ද වාහනෙලව? දාත් මිටි කාල දසෙට් එක කැඩෙනවා මිනිස්සුන්ගේ. බයික් එකක් පදින්න පුළුවන්ද? අනේ පුළුවන්. මේ දර්ශනය දේශනා කළා බයික් එකක් එලවගෙන යන්නත් පුළුවන්, වාහනයක් එලවන්නත් පුළුවන්, මූ දිනාන්න පීනන්නත් පුළුවන්, දුවන්නත් පුළුවන් පාරේ අනිත් මිනිස්සු වගේ සපත්තු දෙකක් දාලා. සිල් හැලෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ. එමුනම දුසීල වෙනවද? හාමුදුරු කෙනෙක් පාරේ ඇවිදිනවා දැක්කොත් එම සතුටු වෙන්න. උන්වහන්සේ නිරෝගී පිළිබඳව හිතන කෙනෙක් හාමුදුරු ඇවිදින්නම ඕන. බොහොම හොඳයි. එහෙම හිතන්න පුරුදු වෙන්න. මොටෝ සයිකලයක් හරි පැදගෙන යන හාමුදුරු කෙනෙක් මන්නම් දැක්කොත් මම හිතන්නේ තව මිනිස්සෙකුට වදයක් වෙන්නේ නැතුව තව මිනිස්සයෙක්ගේ සංවර්ධන කාලය ඉතුරු කළා උන්වහන්සේ මොටෝ සයිකලෙන් තමන්ගේ වැඩේ කරගන්නවා කියලා සතුටු වෙන්න. දැන් බලන්නකො බුරුමේ පිණ්ඩපාත වැඩින වෙලාවට පිණ්ඩපාත වැඩියා. බයික් එක මග නතර කරලා ඇවිල්ලා. පිණ්ඩපාත එකතු කරගෙන බයික් එක නැග්ග බ්‍රුම් ගාලා හඳුරු ගියා. අපි මිනිස්සු ෆොටෝ ගාලා කැමරා කරලා මේව කරලා තියාගන්න. උන්වහන්සේ පිණ්ඩපාත වෙන්නේ පිණ්ඩපාත වැඩියා. බයික් එක යදින වෙලාවට බයික් එකේ වැඩියා. පිරිත් කියන වෙලාවට පිරිත් කිව්ව. භාවනා කරන වෙලාවට භාවනා කළා. ඔළුවේ දාගත්ත ගෝත්‍රික සංකල්ප තිබුණොත් ඉවරෙටම ඉවරයි. ඉතින් පිටින් රහතුන් හොයන කට්ටියනේ ඉන්නේ නේ. මේ දර්ශනය උතුම් දර්ශනය ධාරණි දාර්ශනික ඈ අපේ රටේ ඉන්නේ කණ්ණාඩි දෙක දාන්න ඕනනේ මහාචාර්ය කෙනෙක් නම් කණ්ණාඩි දෙක නැත්තම් මහාචාර්ය නෑ මහත්ෙක් නම් ටයි දාන්න ඕන ටයි දාන්න නැත්තම් මහත්ෙක් නෙවෙයි කෝට් අඳින්න ඒ වගේ ගෝත්‍රිකයි අන්න ඒකයි මිනිස්සු විඥාණයෙන්ම දර්ශනයෙන්ම හැදෙන්න ඕන කියලා කියන්නේ ඒකයි. මේ ධර්මදේශනා හැම එකක්ම පින්නතුනේ. ගොඩනැගිල්ලක් හදන්න වැලි කැට වගේ, ගඩොල් කැට වගේ. මේ ඔක්කොම ජීවිතේට එකට 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 සම්පින්දණය කරලා බලනකොට ලස්සන නිර්වාණ මන්දිරය හැදිලා ඇති. මේ එකකින්වත් පින්නතුන්ට දෘෂ්ටිගත භාවයන් ඇති කළා නෑ. දෘෂ්ටිගත භාවයන් දුරු කරගන්නයි මේ කියලා දීලා තියෙන්නේ. දෘෂ්ටිගත භාවයෙන් දුරු කරන්නයි කියලා දෙන්නේ. දෘෂ්ටි නොගැනීමේ දෘෂ්ටි දැඩි කර නොගැනීමේ දෘෂ්ටි සම්පූර්ණයෙන්ම නොගැනීමේ සීලයම ඔබ පුරුදු කරන්න. ඒක හරි ලේසි. ගැටෙන්නෙත් නෑ, ඇලෙන්නෙත් නෑ, බැඳෙන්නෙත් නෑ මොනම ආකාරයක ඒ දෙත් එක්ක අපි සම්බන්ධයක් වෙන්නේ. අන්න එතකොට තමයි දිට්ටිගත භාවයෙන් නිදහස් වුණා කියලා කියන්නේ. තේරුණාද? තේරුණාද? මොනම ආකාරයකින් හරි ඒ දෙයත් එක්ක අපි ඒ සිතත් එක්ක මේ සිතෙන් මේක බලන්න ඕන. බාහිරින් බලන්න යන්න එපා. සිතෙන් බලන්න, අනුන්ගේ ඇලීම් ගැටීම් බලන්න යන්නත් එපා. තමන්ගේ හිත විතරක් බලන්න. ඒ ඇති. ආරයා හරි නැහැ කියලා හිතලා ඉවරලා අයව පහත් කරලා වැඩක් නැහැ නේ. අපි මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි. තමන් උසස් වෙන්නේ නැහැ. අනිත් එකත් ඉන්න තත්ත්වෙට පල්ලෙහාට දාන්නනේ බලන්නේ. ඒක තමයි චින්තනය. ඒක මොනෝදවාදී චින්තනයක් නේ. පෝසත් මිනිස්සුත් ධනපති පන්තිය භංග වේවා. දුප්පත් පන්තියේ ධනවත් වේවා නෙමෙයි ධනවතෙක් වන් පන්තියේ බංග වේවා. ඒ කියන්නේ අපේ තත්තර වැටියන් උඹලා. අපිත් බයිසිකල් වල උඹත් බයිසිකල් වල පලයන්. ඒ වගේ දුස්සීලභාවයේ ඉන්න කටිය කරන්නේ සිල්වත් භාවයක මොනෝ හරි දෙයක් පෙන්නුවොත් ඕක රඟපානවා. ඕකට සීලයක් නැහැ. තමන්ගේ ගෑණි හරි යවල ඕක දුස්සීල කරවන්න ඕන. කළා ඉවරලා ඒ අපේ තත්තර දාන්න ඕන කියලා එහෙම හිතනවා මේ කරනවා. එහෙම ලෝකයක් ඉන්නවා. එහෙම නෙමෙයි. පොහොම හරි තමනුත් ඉහිලට එන්න බලන්න ඕන. අනුන් කළ නොකළ දේ පිළිබඳව නොසිතා තමන්ගේ හිත ගැන හිතන්න. තමන් කරන කියන දේ පිළිබඳව කර්මයේ විනිශ්චය එන දවසට ඒකට වෙන කවුරුත් නැහැ උත්තර දෙන්න ඔබමයි. ඉන්නේ. ඒ නිසා කර්මයේ විනිශ්චයෙන් ඔබ සමත් වෙන්න, කර්මයේ විනිශ්චයෙන් ඔබ ජයග්‍රාහී වෙන්න. දැන් ඉතිහාසෙ මේ මේ රහතන් වහන්සේලා සිටිය කර්මයේ විනිශ්චයෙන් උන්වහන්සේලා නෙවෙයි, රජතුමාගේ විනිශ්චයෙන් වැරදිකාරයෙක්. මොකද්ද උනේ? උන්වහන්සේ මුණකට සෝද ගන්න පාත්‍රය ගොඩින් තියලා ඇලට බහැලා මුණකට සෝද ගන්නකොට හොරු ටිකක් ආවා. පස්සේ මේ පාත්‍රයෙන් අපිට මේක ගන්න බැරිද? මුන්වහන්සේගේ පාත්‍රය චෙක් කරන්නේ නැහනේ. දැම්ම පාත්‍රෙට දිව්වා හොරු ටික, රත්තරන් බඩු ටික. රාජපුරුෂයෝ ආවා, එහෙනම් පාත්‍රේ රත්තරන් ටික තියෙනවා. මේ අවුදුර අරගෙන ගියා, ගිහිල්ලා උල තිබ්බා. තේරුණා නේද? උල තියෙන වෙලාවේ මේක ආරංචි වුණා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. රාජාන වෙනස් කරන්නත් බෑ, උලේ තියලත් ඉවරයි. උල තිබ්බහම අර ටිකෙන් ටිකනේ බැහැලා මැරෙන්නේ. උලේ ඉඳි බණ කියලා රහතුන් ඉන්නවා. උල මතම ඉද්දි ධර්මයේ දේශනා කළාම රහත් වුණා. රහත් වෙලා නිවන් දැක්කා. උන්වහන්සේ නෙවැරදි. ඒ රාජ නීතිය වැරදි. අර හොරු ටික දුවන ගම පාත්‍රෙට දාලා ගියා. ඒ නිසා කර්මයේ විනිශ්චයෙන් තමයි වෙනතුනි නිවන් දකින්නේ. භෞතික ආධිත්වයකින් නෙමෙයි. ඔබමයි ඔබව සනසවා ගන්නවද, අපායට ගෙනියනවද, නිවන් දක්වනවද, ස්වර්ගයට යනවද කියලා තේන්නේ අපි ඔබව වෙනස් කරන්න ගියොත් ඔබ හිතන්නේ අපිව මරන්න හදනවා කියලා. ඔබ විසින්ම සිය කැමැත්තෙන්ම තමන් වෙනස් වෙන්න ඕන. වෛද්‍යවරයෙකුට බෑනේ ලෙඩාගේ කැමැත්ත නැතුව, අස්සන නැතුව ශල්‍ය කර්මයක් කරන්න බෑ. කරන්නේ නෑ. ඉතින් අපිත් එහෙමයි. ඔබේ කැමැත්ත නැත්තම් ඒක ආධ්‍යාත්මික කැමැත්තක් ඉදිරිපත් වෙන්න ඕන. ඔබව නිවන් දක්වන්න බෑ අපිට. බුදුහාමුදුරන්ටත් බෑ. බුදුහාමුදුරන්ට ඒ තමන්ගේ කැමැත්ත දෙන්න ඕන. පූජ කරන්න ඕන. අපි පූජ කරනවානේ බුද්ධ රත්නයට, බොරුවට වචන වලින් අපි පූජ කරනවානේ බුද්ධ රත්නයට. මාගේ සිත කය වචනේ පූජා කරමි, පූජා වේවා. මේක එක දවසක් හරියට කළොත් ඔබ නිවන් දකිනවා. හැමදාම ඔර බොරුවට අර පච හැලී ටිකනේ හැමදාම කියන්නේ. මොකද්ද? මාගේ සිත කය වචනේ පූජා කරමි, පූජා වේවා කියලා අමූ පට්ටපල් බොරුවක් කියන බුදුහාමුදුරන්ගේ ඉස්සරහට ගිහිල්ලා ඉතින් මිනිස්සු නිවන් දකීද? කවදාවත් පූජ කළාද? කවදාවත් පූජ කරේ නැහැ. එක දවසක් හරි ඔබ ඒක හෘදයාංගම ආත්මයෙන්ම පූජා කළොත් ඔබ අද වුණත් පූජ කළා යන්න ඔබ උතුම් ආර්ය භූමියට පත් වෙනවා. බලන්න ඔබ හිතයි කයයි වචනයයි බුදුහාමුදුරන්ට පූජ කළා එතනින් තියලා ඔබ බහැලා යනකොට කවුද කියලා බලන්න. ඔබම හරියට ඒ වැඩේ කළොත් රහතන් වහන්සේ කෙනෙක් නේද යන්නේ එළියේ? එතකොට රහතන් වහන්සේට නැති මොකද? හිතත් නැහැ, කයත් නැහැ, වචනයත් නැහැ. ඔබ සංවරයි කියන වචනේත් ඔකට භාවිතා කරලා තියෙනවා. හිත කය වචනේ සංවරයි කියලා. ඒ කියන්නේ තවත් අතකින් කිව්වොත් සිතත් නිරෝධයි, කයත් නිරෝධයි, වචනයත් නිරෝධයි. නැත්තම් සම්මා කියන ගුණයටපත් වුණා. එහෙම නැත්තම් අපි පූජා කළා. එහෙම නැත්තම් දහම්සොන රජුරෝ වගේ අකාගේ කටට පැන්නා. ඒ කොතෙන්දිත් නිර්වචනය වෙන්නේ ඒකමයි. බලන්න සිත කය වචනේ පූජා කරලා එළියට බහැලා යන්න. බලන්න උත්සාහ කරන්න දැන් පුළුවන්ද කියලා පූජා කරන්න. මේ බුද්ධ ආසනයට මාගේ සිතයි කයයි වචනයයි තුන්දරම පූජා කරමු, පූජා වේ ආත්මයෙන්ම සම්පූර්ණයෙන්ම බුදුහාමුදුරන්ට පූජා වෙනවා. ඔබේ කරදර ටික අහවරයි. සිතකයි වචනේ බුදුහාමුදුරන්ට පූජා කළොත් රහත් වෙනවා. ගෙදර මහත්තයටවත් ගිහින් කියන්න බෑ රහත් වුණොත් හොඳේ. ගෙදර මහත්තය රහත් බව චෙක් කරන හැටි මන් දන්නවනේ. ඉඳපම් මං ඔබේ රහත් බව පෙන්වන්න කියලා පොල්ලක් අරන් එල ගායි. තරහා යනවද කියලා බලන්න හරිය. රහතුන්ට හැර රහත් බව චෙක් කරන්න බෑ. ඔබට කවුරු හරි රහතන් වහන්සේ කෙනෙක් චෙක් කරගන්න ඕන නම් ඔබ කරන්න ඕන ඉස්සෙල්ලම පළවෙනි එක දේ මොකද්ද දන්නවද? තමන් රහත් වෙන්න ඕන. මම ඔයාව රහත්ද නැද්ද කියලා චෙක් කරන්නම් ඉස්සෙල්ලා මං ගිහිල්ලා මාසල් රහත් වෙන්නම් ආරණ්‍යයකට කියලා රහත් වෙන්නම්. ඒ ඉතින් තියෙනවනේ 7 දවසෙන් පුළුවන් 3 මාසෙන් පුළුවන් කියලා සතර සතිපට්ඨානෙ තියෙනවා. ගිහිල්ලා මොනම හරි භාවනාවක් කරලා රහත් වෙලා එන්නයි තියෙන්නේ. උඩින් එන්න පුළුවන් නම් උඩින් එන්න, බිමින් එන්න පුළුවන් නම් බිමින් එන්න, කොහොම හරි රහත් වෙලා ඉන්න ඕන. ඇවිල්ලා අන්න වැත්තොත් සම්පූර්ණයෙන්ම අර ඒ අවසරය බලන්න දීලාද තියෙන්නේ කියලා. නිවන් දකින අවසරය බුදුහාමුදුරන්ට දීලාද තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මට නිවන් ධර්මය අවබෝධ කරවන්න විශ්වයට දීලාද තියෙන්නේ, මේ විශ්වය මට සත්‍ය අවබෝධ කරවන්න ධර්මයට දීලාද තියෙන්නේ, මේ ධර්මය ස්වාමීනි මට මේ ධර්මයෙන් මේ උතුම් නිවන් ධර්මය අවබෝධ කරවන්න කියලා මෙහෙම දායාද කළද තියෙන්නේ ඔබේ ඉල්ලීම නෑනේ. තාම පරීක්ෂා කරමින් බලමින් ගවේෂණය කරමින් හරිද වැරදිද කියලා බලමින් ඉන්නවා. අපි ඒකටත් බාධා කරන්නේ. නිවන් දකින්න එකත් ඔබේ වගකීමක්, නිවන් නොදකින්න එකත් ඔබේ වගකීමක්. බෝසත් වෙනවා නම් ඒත් ඔබේ වගකීමක්. ඔබ අපායට යන්න ආසනම් ටුවර් එකක් ගිහිල්ලා එන්න, ඒකත් ඔබේ වගකීමක්. දිව්‍ය ලෝකේ යන්න ආසනම් ඒකත් වගකීමක්. මොකද මගේ භාග්‍යවතුන් වහන්සේ කකුළු මස් කන්නාස මිනිස්සෙටත් කිව්වා ඔබ ගිහිල්ලා කකුළු මස් කාලා වරින් කියලා. තේරෙන්නේ? දැන් මං අන්නාස ගෙඩියක් කන්නාසයි කියන මිනිස්සෙකුට මං එයාට කියන වෙනවා අන්නාස ගෙඩියක් කාලා එන්න. මං දඹදිව වන්දනා කරලා එන්න ආසයි. ගිහිල්ලා දඹදිව වන්දනා කරලා එන්න. සමහර මිනිස්සු ඉන්නෝ මේ බාසුන් නැහැලා වගේ අය ඉඳලා තියෙනවා. බලන්නකො හාමුදුරනේ කොළඹ හතේ බල්ලෙක් වුණා නම් කොහොමද? අපිට වඩා සැප විඳිනවා. අපිට වඩා හොඳ මෙට්ටවල කොට්ටවල කෑමවල ඕගොල්ලෝ හිතා ගන්නවා. ලස්සන නෝනලා අතපත ගන්නවා. බලන්න අපි ඒ නෝනලා අපිට තේ එකක්වත් හදලා දෙන්නේ නැහැ දැක්කාම. ඔව් බල්ලට හදලා දෙනවා කියලා කියනවා. ඉතින් ඒ වෙනසේ ඒ මිනිස්සු එතන ඉඳන් හිතනවා කොළඹ හතේ බල්ලෙක් වෙන්න හිතන අය ඉන්නවා. එයර කියන වචනය ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඔව් කොළඹ හතේ බල්ලෙක් වුණා නම් හොඳයි නේ කියලා නේ එයා කියන්නේ. අර නෝනට කියලා අත ගාව ගන්න. තේරුණා නේද? ඒ නොකිය කියන්නේ ඒක. ඒ සත්‍යයා. තේරුණා නේද? දැන් අපි මේ ගමේ යාළුවෙක් හිටියා. ඒ මනුස්සයා හොඳ වාහනයක් දැකලා ඒ වාහනේ දැකලා කියනවා මේකේ හැපිලා මැරෙන්නේ නැත්තම් කියලා. ඒ කියන්නේ මනුස්සයා ඒ වාහනයක් ගන්න සීනියක් නැහැ. අර සුපිරි ජීප් එකක මේකේ හැපිලා මැරුණත් සැපයිලු. මිනිහගේ ආශාවේ උපරිමය එයා හිතපු විදිය. තව එක්කෙනෙක් කිව්ව මෙහෙ කොරියාවේ ගිහිල්ලා අතක් නැති කරගෙන. මං කිව්වා හරි දෙයක් එයාට උනේ නේද? නෑ නෑ කිසි අලාභයක් නෑ. මං හිතුවා ඇයි අලාභයක් නැත්තේ? 170,000 වන්දි හම්බුණා. ඒ කියන්නේ මිනිහට අතට වඩා උටිරු 170,000. ඊළඟට කියන සමහර කොල්ලෝ හිතලම අත දාගන්නවලු ජීවිත කාලෙම 70,000ක් හම්බ කරන්න බෑනේ අපිට. එකපාර 70,000ක් හම්බ වෙනවා. අත ගියාම පොඩ්ඩක් මොකද ඊට පස්සේ ඉතින් ඕ 70,000ක් තියෙනවනේ. අත නැති උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. ගමේ ඕන කෙල්ලෙක් වුණත් කසාද බන්දලා දෙන කොල්ලට 70,000ක් තියෙනවනේ. බුද්ධි මට්ටම පහල 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 ගියාම හිතෙන දේවල්, හිතෙන දේවල්, හිතෙන දේවල්, හිතෙන දේවල්. මේ ලෝකය ගැන හිතන්න පුරුදු වෙන්න ඕන, හිතන්න පුරුදු වෙන්න ඕන. මම දුෂ්කර පළාතක හිටියට පින්නතුනේ මං පිරිවෙන් යනවනේ පින්නතුනේ බෙන්ස් කාර් එකකින්. ඒ නිසා මං හිතන්නේ පොඩි කාලේ මේ දේවල් ටික මට හම්බ වෙච්ච නිසා තමයි මං ටිකක් ධනෙ හරි ආදීනමය ආසාව අඩු වෙන්නේ නැත්තේ. මොකද පළාතේ තියෙන ධනවත්ම පන්සලේ මං මහාන වෙන්නේ පොඩිම කාලේ. ඒකෝර ඒ පන්සලේට තියෙන හොඳම වාහන තියෙන හොඳම පහසුකම් ඔක්කොම ටික තියෙනවා. එතකොට මට ඒක ගැන අමුතු හීනයක් දකින්න අමුතු සැපක් ඒවයි ඇති කියලා හිතන්න නැහැ. ඒ නායක හම්දුරු හම්බ වෙන්න ඒ පලාතේ ඉන්න මැණික්කාරයෝ ව්‍යාපාරිකයෝ ලොකු හෝටල් ව්‍යාපෘති කරන අය මැති ඇමතිවරු ඒ ඔක්කොම ඉනවා. ඒගොල්ලෝ දුක් ගැහැට කියනවා, ප්‍රශ්න කියනවා, උන්වහන්සේගෙන් උපදෙස් දෙනවා, අපි ඒවට අහුන්කම් දෙනවා. ඒක ලොකු මිනිස්සුන්ට මාර ප්‍රශ්නේ තියෙන්නේ. ඈ ලොකු මිනිස්සුන්ට හරි ප්‍රශ්න තියෙන්නේ, අඬනවා, වැළපෙනවා ඇවිල්ලා. එතකොට මං කවුද ආදර්ශයට ගන්නේ? කවුරුත් නැහැ. කවුරුත් නෑ ආදර්ශයට ගන්න. මම හොයාගන්න ඕන. මම හොයාගන්න ඕන. කවුරුත් නෑ ආදර්ශයට ගන්න. ඔබට ඉන්නවද මේ ලෝකේ කවුරු හරි ආදර්ශයට ගන්න? ආදර්ශයට ඔබම ඔබව හදාගන්න. මේ ඔබට අහිතක් කරන දෙයක්, අනර්ථයක් කරන දෙයක් නෙමෙයි. ධර්මය හොඳින් හොයාගන්න, ධර්මය ගැන වේලාසනෙන් තීන්දුව తీරන එන්න එපා. හැමතිස්සෙම ගවේෂණාත්මකව ඉන්න, හැමතිස්සෙම මතවාදත් එක්ක බලන්න එපා, හරහට බලන්න එපා. පොඩි පොඩි දේවල් හිතේ ඇති වෙනවා, ඒව අත්හරින්න. ඔබට තරහ ඇති වුණොත් එහෙම ඒක අත්හරින්න. තේරුණා නේද? මාරය ඇවිල්ලා එක එක දේවල් ඔබේ ඔළුවට දානවා. ඒව අත්හරින්න, ඒව අත්හැරගෙන යන්න. තේරුණා නේද? මේ ධර්ම මාර්ගයේ වැරදි කියලා ඔළුවට දාවි දැම්මොත් එහෙම මාරය ඒක බාරගත්තොත් මොකද කරන්නේ? එයා මේ ධර්මයෙන් අයින් වෙනවා. ඉතින් මාරය දුන්නු පළවෙනි උගුලෙන්ම එයා වැටුණා. ඊට වඩා හොඳයි ගෙදරට වෙලා ටීවී එකක් බලාගෙන ඉන්නවා කියලා ඔළුවට දාපු ගමන් එයා ඒක බාරගත්තොත් ධර්මයෙන් නොමග. මාර්යාගෙන් බේරිලා ධර්මය අහනවයි කියන එක හරිම අමාරු වැඩක් වෙන්න තුනේ. අපි ධර්මය හොයාගෙන යද්දි ධර්මය කියන හාමුදුරුවන්ගේ ඇදබුද පොඩ්ඩක් හොයන්න ගියොත් එහෙම මටත් එහෙම හිතුණා. ඒ කාලේ මම ධර්මය අහන්න යද්දි ඒ සයින්හන්සේගේ පන්සලේ ලොකු ටීවී එකකුයි කම්පියුටර් එකකුයි තිබ්බා. යකෝ කොම්බ ලොකු ටීවී එකකුත් තියන්, කම්පියුටර් එකකුත් තියන්, රහත් වෙලා මාර්ගඵල ලැබලා. ඒ උන්වහන්සේට ඒ ටීවී එකෙන් ඒ කම්පියුටරෙන් රහත් මගට නිවන් මගට ඌමනා දේවල් ටික කරන්න බැරිද? පුළුවන් නේ. ඒ දේම ඒකට යොදාගෙන ඒ දේ කරන්න පුළුවන් නේ. උන්වහන්සේට විනෝදෙට මොකක් හරි ලෝක ඩිස්කවරි එකක් හරි මොකක් හරි ඕන නිකන් විවේකෙට ඉන්න වෙලාවට දාලා බලන්නත් පුළුවන්. උන්වහන්සේට ලෝකේ තතු දැනගන්න දෙපැයි නැත්නම් ආතභූත වෙලානේ ලෝකේ හොඳටම අලුත්ම තත්වයෙන් ධර්මයක් දේශනා කරන්න බැරි වෙනවනේ ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක. ලෝකේ තියෙන යුද්ධ, ලෝකේ තියෙන නිෂ්පාදන, ලෝකේ තියෙන තත්ත්වයන් තේරුම් ගන්න ඕන හාමුදුරු කෙනෙක්. දී අපි නෑස්ටිකාවි පිළිබඳව දන්න නිසානේ අපි කියන්නේ මේ ලෝකය වාර ගානක් වුණත් විනාශ කරන්න පුළුවන් අවි තියෙනවා, ලෝකේ විනාශ කරනවා මේ සත්‍යය කියන්නේ. අපි ලෝකේ නෑස්ටිකාවි පිළිබඳව හොයපු නිසා, ඊට පස්සේ තාරකා විද්‍යාව පිළිබඳව හොයන නිසානේ අපි මේ ගැලැක්සීස් පිළිබඳව, බ්ලැක් හෝල් පිළිබඳව, අනන්ත විශ්වය පිළිබඳව දේවල් ගැන කතා කරන්නේ. ඒකයි උන්වහන්සේලත් යම් අවබෝධයක් ඇති වෙන්න ඕන. ඒ නිසා අර එකිනෙකාව গুপ্ত විදියට හිර කරලා බලන්න එපා. හැමෝගෙම හොඳ නිදහසක් දකින්න ඕන, මානව අයිතීන් දකින්න ඕන, කටයුතු කරන්න ඕන, තමන්ගේ හිත හදා ගන්න ඕන. දිටිගත භාවය පුළුවන් තරම් අඩු කරගන්න තරමටම තමන්ගේ සීලය වැඩෙනවා. දිටිගත භාවයන් වැඩි වෙන තරමට වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා. ඉතින් අපි වෛරයෙන් ක්‍රෝධයෙන් කොච්චර ලස්සන බුදු පිළිම හැදුවත්, කොච්චර ලස්සනට පන්සල හැදුවත්, කොච්චර ලස්සනට ඇඳත් පැලඳත්, ඒවා බාහිරම් පරිපජ්ජසි, බාහිර ආටෝපයක් විතරයි ආධ්‍යාත්මිකව හදාගන්න. ඉතින් Tamanට හදාගන්න බැරි වෙනකොට අනිත් අයව පහත් කරලා දකින්න එපා. අපි හැමෝටම තමයි ධර්මයේ තියෙන, අපි හැමෝම හැදෙමු. උපදෙස් දෙන්න එක මහත්මයෙක්, ව්‍යාපාරික මහත්මයෙකුට මං කිව්වා, ඔබතුමා හරි ෂෝක් ලෝකෙට උපදෙස් දෙන්න ඇවිල්ලා මාධ්‍යයන් වලට. අනේ බෑ කිව්වා හාමුදුරනේ, ඔය මිනිසුන්ට උපදෙස් දෙන්න යන්නේ නැහැ කිව්වා මම. ඇයි? උන් එතකොට අපේ දිග බලල හොයනවා කිව්වා. ඊට වැඩිය හොඳයි කිව්වා උපදෙස් දෙන්න යන්න හොඳ නැහැ. මං උපදේශයක් දුන්නොත් එහෙම ටික වෙලාව ඇයි ඔයා සිගරට් බොනෝනේ ඇයි අපිට උපදෙස් දෙන්නේ කියලා. දැන් යා අනිත් අයට කියනවා බොන්න එපා සිගරට් කියලා. එහෙම දුන්නකම යාට බයිනෝල ඔබ සිගරට් බොනවා කියලා. ඉතින් ඒක නිසා අර උපදෙස් දෙන්න බෑ කිව්වා. මං කිසි ආදීනවයක් බල්ලා. ඉතින් එයා කියනවා ඒක තමයි මං උපදෙස් දෙන්නේ. මම මේ ආදීනවයේ විඳලා මට මේකේ බේරෙන්න බැරි නිසා මම ඔයාට උපදෙස් දෙන්නේ හැදෙන්න. අර මනුස්සයෙක්ට දොස් කියනවා. අන්න එහෙම වෙනවා මේ ලෝකේ හැටි. ඒ නිසා ඉස්සෙල්ලම මානව වර්ගයාගේම චින්තනයෙන් වෙනස් වෙන්න, ධාරාවෙන් වෙනස් වෙන්න මේ සමාජය චින්තන ධාරාවකෙම නව පෙරලියක් ඇති වෙන්න පුරුදු වෙන්න ඕන, රටාවෙම පුරුදු වෙන්න ඕන, චින්තන රටාවෙම පුරුදු වෙන්න ඕන. ඒක හරි අමාරු චින්තන අගාධයක සිටින්නේ. ඉතින් ඔබට අපට යම් හැකි මට්ටමකින් වෙනස් වෙමු. ඒ වෙනස් වීම අපිට සංසාරේ ගොඩාක් බලපානවා. අපි නිරන්තරයෙන්ම හිතමු තාවකාලිකයි, අනාත්මයි, අනිත්‍යයි. මේ දුකට හේතු වෙන දේවල් තියෙන්නේ අල්ලා ගැනීම තුළ, උපාදානයන් තුළ දුකටමයි හේතු වෙන්නේ කියලා අපි පුළුවන් තරම් තේරුම් කරගමු, මනස නිදහස් කරගමු, නිවනින් සැනසෙමු. හැමදෙනාට සම්මා සම්බුදු සරණයි. සාදු.
අද දවසේ හිපින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ වතේෂා ලක්මානි ගුරුතුමිය විසින්. එතුමියගේ අරමුණු බවට පත්වන්නේ අද දින යෙදී තිබෙන එතුමියගේ උපන්දිනය නිමිති කරගෙන ඒ දිනියට තුරුණුවන්ගේ ආශිර්වාදය, රත්නත්‍රි ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත් භාවය සිදු කරනු ලබන ඒ අධ්‍යාපනක ගැන්වීම් කටයුතු සරුව ප්‍රකාර කර ගන්නට, දිනෙන් දින දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට ඒ වෙහෙස වෙන එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමට, ආයුරාරෝග්‍ය සැප වර්ධනය ලැබෙන සුබ උපන්දිනයක් වේවා කියලා වතේෂා ලක්මාලි ගුරුතුමියට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙමව්පියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත් සහ සද්ධර්ම අවබෝධය සැලසේවා, රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් යහපතත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත්, ඒ අධ්‍යාපනයේ හදාරන දුවදරුවෝ හැම දෙනාටමත්, රටවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටමත් ඔවුන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමටත්, තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීමටත්, සද්ධර්ම අවබෝධයටත් මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පවුලේ සෑම සියලු දෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන්ට, අප සෑම සියලු දෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන් පින් බලාපොරොත්තු වෙත්නම් ඒ හැම දිනාම පින් අනුමෝදන්ව සසරින් සැප සලසා ගත්වා, නිවනින් සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනෙන් යුක්තව අද දවසේහි දායකත්වයේ වතේෂා ලක්මාලි එය ගුරුතුමිය දියණිය විසින් එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලබන්නට තුන්වන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය, සද්ධර්ම අවබෝධය සලසා ගැනීමට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු.